ඊළඟට ගරු ඉන්දික අනුරුද්ධ මෙතුම ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
බොහොමත්ම ස්තුතියි මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් විවාදය වාර්තාව සම්බන්ධයෙන් විවාදයට ගන්න වෙලාවේ විපක්ෂයෙන්ම මේ අද පවතින අර්බුදයට හේතු වෙන සහ ඒ අර්බුදය විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් එහෙම නැත්නම් අපේ රටේ ආර්ථිකයටත් බලපාන ආකාරය ගැන පැහැදිලිව කිව්වා. මම එහෙම කියන්නේ අපි පැහැදිලිවම දැක්කා එතුමන්ලම ප්‍රකාශ කරනවා මේ රටේ දේශපාලන ස්ථාවරත්වය ගැන. රටේ දේශපාලන ස්ථාවරත්වය අනිවාර්යයෙන්ම අවශ්‍යයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අපිට ගන්න. ඒ වගේම රටේ දේශපාලන ස්ථාවරත්වය අවශ්‍යයි මේ රටේ ආර්ථිකයේ එහෙම නැත්නම් මේ රටේ ක්‍රමවේදයේ එහෙම නැත්නම් මේ රටේ සංවර්ධනයේ ඉස්සරහට ගෙනියන්න. ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය දිනා ගන්න. එහෙමනම් දැන් මේ විපක්ෂය සාමාන්‍යයෙන් විපක්ෂයේ මේ අරගල අපි දකිනවා. මොකද මේ විපක්ෂයේ අරගලය මේගොල්ලන්ට පාර්ලිමේන්තුව තුල කරන්න බෑ. පාර්ලිමේන්තුව තුල කරන්න අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට 110ක්වත් ඕන පාර්ලිමේන්තුව ඇතුලේ මේ අර්බුදය කරනවා නම්. සජිත් ප්‍රේමදාස මහත්තයාට ඕන කරනවා 65ක් 70ක් විතර මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ අර්බුදය කරනවා නම්. ඒ වගේම අනිකුත් පක්ෂවලට රනිල් වික්‍රමසිංහ මහතර 112ක් ඕන. ඉතින් ඒ නිසා මේ අර්බුදය එළියට ගෙනියන එක ලේසි. මේ අර්බුදය එළියට ගෙනිච්චහම මේ අර්බුදය රටේ වර්තමානයේ මේ හැමෝම දැන් මේක ලඟු කරන්න හදනවා මේ ජනාධිපතිතුමා. අද දවසම ඊයේ දවසම ජනාධිපතිතුමා ඉවත් වෙන්න ඕන. කොහොමද ප්‍රජාතන්ත්‍රවාදීව එහෙම නැත්නම් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිතුමා එහෙම ඉවත් කරන්නේ? ජනාධිපතිතුමා ඉවත් වුණොත් මේ ඔක්කොම හරි. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දොර හෙට විවෘත වෙනවද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පකිස්තානයට කතා කරන්න කලින් ලංකාවට කතා කරන්න අවස්ථාවක් දීලා තියෙන්නේ. අපේ රටේ තියෙනවා දැනට කැබිනට් මණ්ඩලයක්. එහෙම නැත්නම් අපේ රටේ ඉන්නවා අග්‍රාමාත්‍යවරේ. අපේ රටේ ඉන්නවා ජනාධිපතිවරේ. අපේ රටේ තියෙන ආණ්ඩුව. ඉතින් මේ සමහර සිද්ධි උපයෝගී කරගෙන විපක්ෂය හදනවා ඒක නැති කරන්න. මේක නැති කිරීමෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? ඔබ තමුන්නාන්සේලා අවුරුදු 5ක් ආණ්ඩු කළා. ඒ අවුරුදු 5 තුළ විනාශ වෙච්ච ප්‍රමාණය අපි දැක්කා. අපේ ආණ්ඩුවල එදා ගත්තු ප්‍රතිපත්ති එහෙම නැත්නම් තීන්දුව තීරණ අනුව යම් යම් අය ගත්තු වැරදි දේවල් ඔබ තමුන්නාන්සේලා අපිට කිව්වා. අපි ඔබ තමුන්නාන්සේලාට කිව්වා. අද මුළු 225ම චෝදනාවට ලක් වෙලා තියෙනවා. ජනාධිපතිතුමා විතරක් නෙවෙයි. ඒක ජනාධිපතිතුමාට ලඟු කරන්න හදනවා. ඔබතුමාලා පුළුවන් නම් අපිට කියනවා ගිහිලා තෙල් පොලිමේ ඉන්නලු. ඔබතුමාලා පාර්ලිමේන්තුව ඉවර වෙලා නිදහසේ තෙල් පොලිමට යන්නකෝ බලන්න විපක්ෂේ. ගිහින් කියන්නකෝ අපි විපක්ෂේ කියලා. හැබැයි සමහර අය මම දැක්ක අර Facebook එකේ දාලා තියෙනවා පාංකාරයට බල්ලා බුරනවා. හැබැයි මාළුකාරයට බල්ලා බුරන්නේ නැහැ. පාංකාරයට බුරන බල්ලා ඇයි මාළුකාරයට බුරන්නේ නැත්තේ? මේක තමයි ප්‍රශ්නේ. පාංකාරයා වත් අඳුරනවා බලලා මාළුකාරයවත් අඳුරනවා. ඒ නිසා තමයි අපි අනුර කුමාර දිසානායක අර ගේට්ටුවෙන් එළියට යද්දී අපි දැක්කේ එයාගේ හෙල්මට් දාගත්තු අය වාහනවලට නගිනවා. එයාගේ හෙල්මට් දාගත්තු අය වාහනවලට බහිනවා. ඒ නිසා විපක්ෂයට අපි කියන්නේ මේ විපක්ෂයේ මේ එළිය ඇති කරලා තියෙන දේ අද අපේ ආණ්ඩුව ඇතුලේ ඇතම් කල්ලි වලටත් හැදිලා. අපේ ආණ්ඩුව ඇතුලේ සමහර අය අද ස්වාධීන වෙන්න කතා කරනවා. ඇමතිකම් අතාරින්න කතා කරනවා. ඉතින් ඒ නිසා මේ ක්‍රමවේදය තුල මහින්ද රාජපක්ෂ අද විපක්ෂයෙන්ම ඇහිච්ච හොඳ කතාවක්. අද ෆොන්සේකා මහත්තයාත් කිව්වා දැන් ටිකට ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ පෙන්නගෙන තමයි ගොඩක් අය ආවේ කෝ බලයට. අපි ඒක පිළිගන්නවා. අපේ හෘද සාක්ෂියක හොඳට අඳුරනවා. අපිට පොහොට්ටුව ලකුණට වඩා අපි මිනිස්සු ඇදහැව්වේ මහින්ද රාජපක්ෂ මූණ. ඒ නිසා තමයි අපිට ඔරොත්තු නොදෙන ගහන පාර්ලිමේන්තුවට 150කට වඩා ගේන්න පුළුවන් උනේ. එදා ඒ නාම යෝජනා අරගෙන එහෙම ආපු අයට අපි යෝජනා කරනවා දෙපාරක් හිතන්න. අපි වෛරක්කාරීව එයාට චෝදනා කරන්නේ මේ ගත්තු තීන්දු ගන්න තීන්දු එක්ක දෙපාරක් හිතන්න. අද මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන අපි මේ ආණ්ඩුවේ ශක්තිමත්භාවය පෙන්වන්න ඕන. අපි මේ ශක්තිමත්භාවය පෙන්වුවොත් තමයි මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි ජාත්‍යන්තරයේ අපිට උදව් කිරීම කඩිනම් කරන්නේ. අපේ මේ ණය ප්‍රති ව්‍යුහගත කරන්නත් අපිට අවශ්‍ය කරන ආධාර උපකාර දෙන්නත් ඒ කටයුතු කරන්නේ. අපි දැක්කා මේ රාජපක්ෂ ආණ්ඩුව එහෙම නැත්නම් මේ රජය අපේ චමල් රාජපක්ෂ ඇමතිතුමා ඒ වගේම කැබිනට් මණ්ඩලයේ විශාල පිරිසක් ඉවත් වුණා. මුදල් ඇමතිතුමා ඉවත් වුණා. මේ එළිය ගෙනහිල්ලා කරපු ගෝසාව චෝදනාව එහෙම නැත්නම් ඒ ඒ කටයුතු අනුව ඇයි එහෙම කරන්නේ? මේ රටට තියෙන ආදරයට මේ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වෙලා අද කැබිනට් මණ්ඩලයට ආරාධනා කරලා තියෙනවා විපක්ෂයයට ඇවිල්ලා කැබිනට් මණ්ඩලයේ වාඩි වෙන්න. හැබැයි ඔබ තමුන්නාන්සලාගේ තියෙන පටු අරමුණු නිසා තමයි ඔබ තමුන්නාන්සලා අද එහෙම නැත්නම් එක එක්කෙනා එක එක දේවල් යෝජනා. ඒ නිසා අපි ස්වාධීන වෙච්ච සියලු දෙනාට කියනවා 225ටම චෝදනාව ඇවිල්ලා තියෙද්දි 225ම චෝදනාවට ලක් වෙලා තියෙද්දි අපේ ශක්තිමත්භාවය පෙන්නලා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අපි අරගෙන මේ රටේ අනාගත දරුවන්ට මේ රට නිර්මාණය කරගන්න වැඩපිළිවෙල හදලා අපි කඩිනමින් 113ක් අස්සම් කරලා අපි පාර්ලිමේන්තුව විසිරවමු. අපි විසිරවලා අපි ජනතාව ඉදිරියට යමු. අපි ගිහිල්ලා කතා කරලා කියමු අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ගත්තා. ඒ අනුව අපිට රට දියුණු කරන්න මේ වැඩසටහන් තියෙනවා. ඒ අනුව අපිට මේ ණය ගෙවන්න පුළුවන්කම තියෙනවා. අපිට පුළුවන් තත්වයක් තියෙනවා. ඒක අනුව කටයුතු කරන්න. ඒ නිසා ඔයලා කැමති නම් අපිට ඡන්ද දෙන්න. නැත්නම් අර ඔය එළියේ අපි දන්නවා යම් යම් අය ඉන්නවා. නළුවෝ ඉන්නවා, නිලියෝ ඉන්නවා, ගායකයෝ ඉන්නවා, එක එක අය ඉන්නවා. ඒ නිසා ඒ අයගෙන් හරි තොරලා පාර්ලිමේන්තුවක් හදාගන්න කියලා. විද්වතුන් ඉන්නවා, කලාකරුවෝ ඉන්නවා. අද ඔක්කොම පාරට බහැලා කියලා පෙන්වන්න හදනවා. එයා ඒකතු කරලා පාර්ලිමේන්තුවක් හදාගන්න කියලා කිව්වෙ ඒක ජනතා මතය. ඒකට අපි හිස නමනවා. හැබැයි මේ වගේ විප්ලවකාරී වලට උදව් කරන්න එපා. මේ ස්වාධීන වෙච්ච අයට අපි නැවත කියන්නේ මේක විශාල කුමන්ත්‍රණයක්. මේක විශාල කුමන්ත්‍රණයක්. දැන් එදා දැන් ටිකට ඉස්සෙල්ලා අර 37 නායක මහත්තයා කියනවා අර MCC ගිවිසුම MCC ගිවිසුමෙන් රටට සල්ලි ආවව ගත්තේ නැහැලු. තව ගිවිසුම් ගැහුවා ඒවා කරේ නැහැලු. MCC ගිවිසුමෙන් රටට සල්ලි අරගෙන ආවා. 12 මිලියන 450ක් විතර ගෙනාවා. ඒකෙන් 65ක් විතර එක්සත් ජාතික පක්ෂයේ වෙලාවේ ආණ්ඩුව එහෙම නැත්නම් ජනාධිපතිවරණයට අනුර කුමාර දිසානායකලටත් එහෙම නැත්නම් ඒ තිබිච්ච ආණ්ඩුවටත් බෙද්දා. ඒක තමයි කළේ. හැබැයි මේ හදපු ආණ්ඩුවේ මැති ඇමතිවරු එහෙම චෝදනාවට ලක් වෙච්ච අය නෙමෙයි. ඒ එහෙම චෝදනාවට ලක් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මේ විපක්ෂ මන්ත්‍රීවරු ඉන්නවා නැකිතලා කියන්න. මෙතනත් ඉන්නව ඇමතිවරු 4-5 දෙනෙක්. ඔහේ අහවල් වංචාවට සම්බන්ධයි. එහෙම කතා කරලා කියන්න. ඒ නිසා මේක එළියට ගෙනහිල්ලා පාර්ලිමේන්තුව තුල ජනතා විශ්වාසයෙන් හැදිච්ච ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉස්සරහට ගිහිල්ලා තියෙන ආණ්ඩුව ඒ ආණ්ඩුවට මේ වෙලාවේ මේ දවසේ අද මම සතුටු වෙනවා අද අලි සබ්‍රි මැතිතුමා මුදල් ඇමතිවරයා විදියට වගකීම බාර අරගෙන එතුමා මේක ගොඩ දාන්න මේ සියලු දෙනාට විශ්වාසවන්ත විදියව කතා කරපු එක ගැන. ඒක තමයි රටක් විදියට ජාතියක් විදියට ඡන්දෙන් පත් වෙලා ආපු එහෙමත් නැත්නම් මේ ආණ්ඩුවක් විදියට අපි ජනතාවට දෙන්න ඕනේ. ඉච්ඡා බංගත්වයක් අපි ළඟ නැහැ. අපිට විශ්වාසය තියෙනවා. ඒ විශ්වාසය මත තමයි හැම දෙයක්ම ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කාටත් ඕනාවට කවුරුත් කෑ ගැහුවට කවුරුත් විරෝධතා දැක්වුවට ආණ්ඩුව තියලා සුවාදීන වෙන්න අපිට උවමනාවක් නැහැ. ඒ නිසා අපේ ඒ සියලු මන්ත්‍රීවරුන්ට අපි ගෞරවයෙන් කියනවා හොඳ ඇමතිවරු මේක කටයුතු කළා. ඒගොල්ලන්ට නිදහස තියෙනවා. ජනාධිපතිතුමා ආරාධනා කරලා තියෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුව ගැන කතා කරලා තියෙනවා. සර්වපාක්ෂිකයි කියලා ඒ හිටපු ආණ්ඩුව සර්වපාක්ෂික වෙන්නේ නැහනේ. දැන් ඒ පැත්තේ සර්වපාක්ෂිකව අම්මෝ බෑ කියලා තුවනවා. ඉතින් ඒ නිසා මේ සර්වපාක්ෂිකය කියලා පරණ එකම හදන්න ඕනේ නැහැ. අපිට ශක්තිමත් කැබිනට් එකක්, ශක්තිමත් ආණ්ඩුවක්, ශක්තිමත් රජයක් හදන්න පුළුවන්. ඒ නිසා ඒ ශක්තිමත් රජය අපි හදලා කටයුතු කරද්දී ඔබ තමුන්නාන්සලාට පුළුවන්. ඒ නිසා අපි කියන්නේ මේ මහා පාරට ගෙනියන ගෝසාව ගෙනියන්න එපා. මේකේ අද කුඩා දරුවෝ ඇවිල්ලා තියෙනවා. අවුරුදු 16, 17, 18 දරුවෝ ඇවිල්ලා තියෙනවා. තරුණ තරුණියෝ ඇවිල්ලා තියෙනවා. සිංහකොඩි එක සාක්කුවක, බියර් කෑන් එක තව සාක්කුවක, එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය තව සාක්කුවක මෙහෙම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ගෞරවයෙන් ඉල්ලනවා ඔයගොල්ලන්ගේ අවශ්‍යතාවය අහිංසක රටවැසියන්, අහිංසක පුරවැසියන්, අහිංසක තරුණ තරුණියන් ලව්වා ඉෂ්ට කරගන්න කටයුතු කරන්න එපා. අපි 88 දැක්කෙත් ඒකයි. ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි 89 දැක්කෙත් ඒකයි. ඒ හැම වෙලාවකම අපි දැක්කේ මේ තරුණ තරුණියන් පාවිච්චි කරලා බලය අල්ලගෙන හිටියා. 88 89 කාලේ 60,000ක් මැරණකම් බලය අල්ලගෙන හිටියා. මේ වගේ දේවල් කරේ නැහැ. ඒ නිසා එහෙම මැඩ පවත්වන්න, එහෙම යටපත් කරන්න ජනාධිපතිතුමා කටයුතු කරන්න නිදහස දීලා තියෙනවා. විරෝධතා දක්වන්න සාධාරණ විරෝධතා මේ වෙලාවේ අපි එක ගැන අපිට ඇහුම්කන් දෙන්න සිද්ධ වෙනවා. අපේ යම් යම් අඩුපාඩු ප්‍රශ්න ගැටලු අපේ මේ කොවිඩ් කාලය තුල එහෙමත් නැත්නම් ලෝක අර්බුදවල සිද්ධ වුණා. ඒකට අපි සියලු ජනතාවගෙන් සමාව ඉල්ලනවා. හැබැයි නිවැරදි කරගන්න අපිට ශක්තිමත් භාවයක් තියෙනවා. ඒකට අපිට අවශ්‍ය පහසුකම තියෙනවා. ඒ නිසා අපි සියලු දෙනාට යෝජනා කරනවා එකට ඉඳගෙන ප්‍රශ්න විසඳලා ඊට පස්සේ ජනතාවට තීන්දුවක් ගන්න අවස්ථාව
අද වෙනකොට IMF එක බිල්ලෙක් හැටියට දැකපු කවදාවත් IMF යන්නේ නැයි කියපු කට්ටිය අද වෙනකොට IMF යන්න තීරණය කළා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී අපිට කියන්න ඕනේ මේ විපක්ෂය මේ රටේ ප්‍රශ්න බාරගන්නේ මේ රටේ මේ ඉන්න රජයත් එක්ක එකතු වෙලා මේ රටේ ප්‍රශ්න විසඳන්නේ නැයි කියන චෝදනාව විටින් විට ආවා. නමුත් අපිට කියන්න තියෙන්නේ ඕගොල්ලන් කියන විදියට අපි ආණ්ඩු කරන්න අපි ලෑස්ති නැහැ. ඕගොල්ලන් කියන විදියට තමන්ගේ ජනාධිපතිතුමාව පුටුවේ තියාගෙන 20 වෙනි සංශෝධනයෙන් ශක්තිමත් කරලා ඒ බලතල තියාගෙන මේ විපක්ෂයට කියනවා මේ වත්මන් ජනාධිපතිතුමාගේ යටතේ කැබිනට් එකකට ඇවිල්ලා ඉඳගන්න කියලා. එහෙම කරනකොට මේ රටේ ප්‍රශ්න විසඳනවාද කියලා අපිට ප්‍රශ්න ගන්න සිද්ධ වෙනවා. මොකද මේ රටේ ප්‍රශ්න ඇති කරේ මේ පාර්ලිමේන්තුවේම ඉන්න බහුතරයක් 3-2 20 වෙනි සංශෝධනයට අත්උස්සලා ජනාධිපතිතුමාට අසීමිත බලතල දුන්නා. ජනාධිපතිතුමා ඒක පාවිච්චි කරන්න එතුමාට තේරුන්නේ නැහැ. එතුමා මේ ප්‍රජාතන්ත්‍රවාද රාමුවෙන් එළියට ගිහිල්ලා ඉතාම කුඩා කල්ලියක් එක්ක මේ ආර්ථිකය හසුරවන්න ගිහිල්ලා තමයි මේකට උනේ. අද වෙනකොට ජනාධිපතිතුමා සිස්ටම් චේන්ජ් නෙමේ, අද වෙනකොට ජනාධිපතිතුමා සිස්ටම් එක විනාශ කරලා ඉවරයි. ඒ හින්දා අද ආර්ථික අර්බුදය අද දේශපාලන අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. එදා ඒ 20 වෙනි සංශෝධනයේට එදා අත උස්සලා මේ රට විනාශ කරපු පංගුවක් කට්ටිය දැන් වෙනකොට සුවාදීනත් වෙලා තියෙනවා. ඇයි එදා කියන්න බැරි වුණේ? එදා අපි අවුරුදු එකමාරකට ඉස්සෙල්ලා කිව්වා මේ රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා IMF එකට යන්න කියලා. මේ රටේ මේ ප්‍රශ්න ටික ගැන කතා කරනකොට එදා විහිළු කරපු කට්ටිය අද වෙනකොට ඔය සුවාදීන වෙලා තියෙන්නේ තමන්ගේ ඉස්සරහා ඡන්දෙන් කොහොමද බේරෙන්නේ කියලා බලන්න. ඒ හින්දා අපි කියනවා මේ අවස්ථාවේදී මේ එළිය අරගල කරන මේ රටේ සාමාන්‍ය ජනතාවට ඔබතුමාලට 100%ක් මේ වෙනකොට යම් දේවල් දිනා ගන්න බැරි වුණත් ඔබතුමාලට මේ වෙනකොට බැසිල් රාජපක්ෂ මැතිතුමාව ඒ මුදල් ඇමති කමෙන් අස් කරන්න පුළුවන් වෙලා තියෙනවා. අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකුවේ අධිපතිතුමාව ඒ පුටුවෙන් බස්සන්න පුළුවන් වෙලා තියෙනවා. මේ පාර්ලිමේන්තුව ඇතුලේ උජාරුවට කතා කරපු පංගුවක් මන්ත්‍රීවරු මේ සුමානේ ජනතාවගෙන් සමාව ගන්න පත්තර පත් කරන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් මේ ගමන තවත් ඉස්සරහට යන්න තියෙනවා. දැන් අද වෙනකොට අපි විපක්ෂයක් හැටියට ඒක නායකත්වයේ දෙන සමගි ජන බලවේගයක් හැටියට අපි ජනාධිපතිතුමාට විරුද්ධව යෝජනාවක් අපි ගේන්න අපි අර පටන් ගන්න තියෙනවා. ඉතින් ඒ හින්දා අපි මේ පාර්ලිමේන්තුව ඇතුලේ අපිට කරන්න පුළුවන් කාර්යභාරය අපි විශේෂයෙන්ම ඒ ජනතාව වෙනුවෙන් කරනවායි කියලා මේ අවස්ථාවේදී අපි මතක් කරලා දෙනවා. මේ දේශපාලන අර්බුදය අපි විසඳන්න කටයුතු කරන ගමන්ම අපිට ආර්ථිකය ගැනත් අපිට විශේෂ අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා. මොකද මේ වෙනකොට මේ ආර්ථිකය කඩා වැටීම තුලින් අපේ රටේ ජනතාව විශාල පීඩනයකට පත් වෙලා තියෙනවා. ඒක තෙල් පෝලිම වෙන්න පුළුවන්, ඒක ගෑස් පෝලිම වෙන්න පුළුවන්, ඒක රෑට විදුලිය නැතිවීම වෙන්න පුළුවන්, ඒ වගේම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගන්න බැරුව සල්ලි නැතුව ඉන්න ඒ ජනතාව වෙන්න පුළුවන්. ඒ සියලු දෙනා සඳහා මේ රටේ ආර්ථිකය බේරා ගැනීමට මේ පාර්ලිමේන්තුවට වගකීමක් තියෙනවා. නමුත් අපි මොනවද දැක්කේ මේ දවස් කීපය තුළ? විවිධ කතාවලට සීමා වෙලා හරියට යෝජනා ඉදිරිපත් කරන්න නැති තත්වයක් මේ පාර්ලිමේන්තුව තුළ දැක්ක. අපි මීට වඩා වගකීමෙන් මේ අපේ කාර්යභාරය ඉෂ්ට කරන්න ඕනේ කියලා මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාටම මේ අවස්ථාවේදී මම මතක් කළ දෙනවා. මොකද අපිට මේ අවස්ථාවේදී මේ රට සම්පූර්ණයෙන්ම කඩාවැටීම නතර වෙලා තියෙන්නේ අර ඉන්දියාවෙන් දුන්න යම්කිසි සහනයක් හින්දා. නැත්තම් වෙලාකට අපේ රට බංකොලොත් වෙලා කණ්ඩ නැතුව තෙල් ටික නැතුව විදුලිය නැතුව ඒ වගේම මේ රටේ හැම තැනම මිනිස්සු කැරලි ගහන තත්වයකට පත් වෙන්න තිබුණු රටක් තමයි මං හිතන්නේ මේ සුමාන කීපයක් මේ වෙනකොට බේරලා තියෙන්නේ. නමුත් මේක තවත් ඉස්සරහට යන්න විශාල අභියෝගයක් තියෙනවා. මොකද අපිට විශාල ණය ප්‍රමාණයක් මේ මැයි මාසෙ වෙනකොට අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ඊටත් වඩා විශාල ණය ප්‍රමාණයක් ජූලි මාසෙ වෙනකොට අපිට ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට මේවට සල්ලි හොයාගන්නේ කොහොමද කියන විශාල ප්‍රශ්නය අපි ඉස්සරහ තියෙනවා. ඉතින් ඒ හින්දා අපි මේ අවස්ථාවේදී කියනවා ඔව් IMF එකට යන්න. ඒ විතරක් නෙමෙයි ඊට වඩා
මිනිත්තු දෙකක කාලයක් තියෙන කරමු.
ඊට වඩා අපිට ආධාර කරන රටවල් පංගුවක් රටවල් ඕගලන් තරහ කරගත්ත විශේෂයෙන්ම ජපානය වගේ අපිට ඉතාම ඉතිහාසයේ ඉතාම විශාල වශයෙන් උදව් කරපු රටවල් අපිත් එක්ක අමනාප කරන්නට මේ වත්මන් රජය ක්‍රියාත්මක කරා. විශේෂයෙන්ම ජපානයේ සැහැල්ලු දුම්රිය ඒ ව්‍යාපෘතිය ඒක මගදී නතර කළා. ඒ රටවල් වලින් අපිට එදා රූපවාහිනිය එදා අපිට ඒ වගේම ස්පීතාල ඒ දුන්න රට මං හිතන්නේ අපි අමනාප කරගත්තා. ඉතින් ඒ වගේ දේවල් වලට සමාව ඉල්ලලා මේ රටවල් එකතු කරලා නැවතත් අපිට මේ අර්බුදයෙන් ගොඩ එන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. නමුත් අපි දකිනවා දැන් කැබිනට් මණ්ඩලය අයින් වෙලා දැන් දවස් 5ක් විතර වෙනවා. තාම හරියට කැබිනට් මණ්ඩලයක්වත් පත් කරගන්න බැරුව ඉතාම දුර්වල ජනාධිපති කෙනෙක් සහ ආණ්ඩුවක් අද මේ රට පාලනය කරනවා. ඉතින් ඒ හින්දා ඔය විපක්ෂයට චෝදනා කරන්න ඉස්සෙල්ලා තමන්ගේ ගේ ඇතුළේ තියෙන අර්බුදය ඉක්මනින්ම විසඳගෙන කැබිනට් එකක් පත් කරගෙන ඉස්සරහට යන්නට අපි ආණ්ඩුවට උපදෙස් දෙනවා. ඒ වගේම විපක්ෂයේ සහාය අවශ්‍ය නම් කිසිසේත්ම මේ වත්මන් ජනාධිපතිතුමා ඇතුළු රාජපක්ෂවරුන් සමග අපේ ගනුදෙනුවක් නැහැ. ඒ හින්දා ඒක අතහැරලා එනවා නම් අපි රට වෙනුවෙන් අපේ යුතුකම ඉෂ්ටකරන්ඩ මේ අවස්ථාවේදී අපි සහයෝගය දෙන්න ලෑස්ති. ඒ සහයෝගය ඒ කොන්දේසි තියෙන්නේ මේ රටේ ජනතාව මේ ආර්ථික අර්බුදයෙන් විනාශ වෙනවා එක වළක්ව ගන්නත් මේ රට විනාශ වෙනවා එක වළක්ව ගන්නත් විතරක් කියලා අපි මේ අවස්ථාවේදී කියනවා. ඉතින් ඒ හින්දා මම අවසාන වශයෙන් මතක් කරනවා අපි හැමදාම මතක් කරා කවදා හරි මේ වත්මන් ආණ්ඩුවට පාස්කු ප්‍රහාරයේ සාපය වදිනවා වදිනවාමයි කියලා. ඉස්සර අපි මේ පාස්කු ප්‍රහාරයේ සාපය ගැන කතා කරනකොට පංගුවක් කට්ටිය හිනා වුණා. පංගුවක් කට්ටිය හිතුවා තුනෙන් දෙකේ බලය තියෙන මේ ආණ්ඩුව කොහොමද වට්ටන්නේ? මෙච්චර ජනවරමක් තියෙන ආණ්ඩුව කොහොමද වට්ටන්නේ කියලා එදා අපිටත් එක එක දේවල් කිව්වා. නමුත් අද වෙනකොට අප්‍රේල් 21 වෙනිදා වෙන්න ඉස්සෙල්ලා මේ ආණ්ඩුවට ඒ සාපේ දිගින් දිගටම වැටිලා මේ වෙනකොට ඉතාම දුර්වල ආණ්ඩුවක් බවට ලංකාවේ ඉතිහාසයේ අද වෙනකොට පත් වෙලා තියෙනවායි කියලා මේ අවස්ථාවේදී මම මතක් කරමින් ඒ සාපේට සමාව අරගෙන ඉස්සරහට යන්න කියලා මතක් කරමින් මම කතාව අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරුමන්තවා. මීළඟට ගරු ප්‍රනාන්දු පුල්ලේ මැතිණිය ඔබතුමියට මිනිත්තු 4ක කාලයක් තියෙනවා.
මිනිත්තු 4ක්?
ඔව් ගරු මැතිණියනේ මේ ඊළඟට
එන කතිකයෝ විනාඩි 10ක් තියෙනවා කියලා උදේ කීව මූලාසනයේ ඔබ වන ගරුමන්ත
කතිකයෝ 22ක් ඉන්න දෙන්න ඒ ඔක්කොටම මිනිත්තු 4 ගන්න තමයි ඊළඟට
ස්වාධීන වෙලාව 6ක් කපලා ඇරලා මූලාසනයේ ඔබ වන ගරු මන්ත්‍රීතුමනි විනාඩි 4ක් හෝ වෙන් කර දීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ඉතාමත් රට ඉතාමත්ම අසීරු තත්වයකට පත්වෙච්ච මේ මොහොතේ විනාඩි 4ක් හෝ කතා කරලා මේ ජනතාවගේ ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම බොහොම වේදනාවකින් මම කතා කරන්නේ අද අපි හැමෝම මේ පාර්ලිමේන්තුව එකතු වෙලා ජනතාවගේ ප්‍රශ්න කතා කරපු අයත් ඉන්නවා. නමුත් අපි බලය තහවුරු කරගන්න දෙපැත්තට පිල් බෙදිලා එකිනෙකාට චෝදනා කරගැනීමෙන් අද රටට අත් වෙලා තියෙන මේ ගැටලුවට විසඳුම් හොයන්න නම් බැරි වෙයි කියලා මම හිතනවා. මොකද අද ජනතාව පාරට බැස්සේ ඇයි කියන එක පිළිබඳව අපි හොයලා බලනවා නම් හොඳයි. අද විදුලි කප්පාදුව පැය 12ක් උච්චතම අවස්ථාව පැය 12ක විදුලි කප්පාදුවක් තිබුණා. මේ රටේ ජනතාවට ජීවත් වීමේ ලොකු ප්‍රශ්නයක් තිබුණා. සමහර විට විදුලි කප්පාදුව වෙනකොට ජෙනරේටර් පාවිච්චි කරලා ඉන්ධන ගන්න බෑ, ගෑස් නැහැ. ඒ වගේම භූමිතේ ටික නැතුව අපි දිනෙන් දින ඉහළ යන ජීවන වියදම, අත්‍යවශ්‍ය ආහාර, ඒ වගේම ඖෂධ හිඟකම, ඒ ප්‍රශ්නත් එක්ක තමයි ජනතාව පාරට බැස්සේ. ඇත්තටම මං කනගාටු වෙනවා. රටේ ජනතාවගෙන් ඇත්තට මම මහජන නියෝජිතයක් විදියට මං සමාව ඉල්ලනවා ඒ සිදුවෙච්ච අපහසුතාවය පිළිබඳව. ඇයි අපිට මෙහෙම මුනේ? ඒක තමයි හොයලා බලන්න ඕනේ. අපි විධායක ජනාධිපතිතුමෙක් ඉන්නකොට තුනෙන් දෙකේ බලයක් තියෙන ආණ්ඩුවක් තිබිච්ච, ඇයි අපිට මේක කලින්ම පුරෝකථනය කරලා ජනතාවට මේ ප්‍රශ්නේ කියන්න බැරි වුණේ කියන ගැටලුව මට තියෙනවා. ඒ වගේම අපේ සංනිවේදනයේ ගැටලු තිබෙන ජනතාවට කිව්වනම්, අපි විශේෂයෙන්ම කොරෝනා සමයේදී ජනතාවට සත්‍ය කරුණ ඉදිරිපත් කිරීම තුළ ජනතාවගේ සූදානම වීමක් තමයි. නිසා මේ එන ගැටලු පිළිබඳව රජයේ නිලධාරීන්ගේ අවධානය යොමු නොවුනාද කියන ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ඉදිරියේදී ලොකු ආහාර සුරක්ෂිතභාවයේ ගැටලු වෙනවා.
හැබැයි කලින්
මේ පිළිබඳව කතා කරපු නිලධාරීන්ව සමහර විට ගෙදර යවුවා. ඒ නිසා මේ නිලධාරීන් මේවා ගැන කිව්වද ඒවට අපි කන් දුන්නේ නැද්ද කියන ගැටලුව අපිට එනවා. හැබැයි මම සියලුම විරෝධතාකරුවන්ගෙන් ඉල්ලනවා ප්‍රචණ්ඩත්වයට යන්න එපා. අපි මේ ගැටලු ටික ව්‍යවස්ථාව හරහා නිත්‍යානුකූලව අපි විසඳගමු. මේක ප්‍රචණ්ඩත්වයෙන් අපිට විසඳුම් ලබා ගන්න බෑ. මේ රටේ ප්‍රචණ්ඩත්ව ගණනාවක් තිබිච්ච රට, අපේ ජීවිත විනාශ වුණා, තරුණ ජීවිත අපිට නැති වුණා. ඒ නිසා අපි ඇත්තටම සතුටු වෙනවා රජය IMF එකට යන්න, ඒ වගේම ණය නැවත රීස්ට්‍රක්චර් කරන්න වැඩපිළිවෙලක් සකස් කරමින් යනවා. ඒ වගේම විශේෂයෙන් සතුටු වෙනවා මේ මුදල් අමාත්‍ය දුරය බාරගෙන අද ගරු අලි සබ්ඩි මැතිතුමා එක බාරගෙන රටේ යම්කිසි ස්ථාවරභාවයක් ඇති කිරීමට කටයුතු කිරීම පිළිබඳව, ඒ වගේම මහ බැංකුවට සභාපති කෙනෙක්, මුදල් අමාත්‍යංශයට ලේකම් කෙනෙක් පත් කරලා අපිට ඉක්මනට තියෙනවා IMF එකට ගිහිල්ලා සාකච්ඡා ආරම්භලා අඩු ගානේ මාස දෙකක් වගේ කාලයක් ඇතුළත සහන ලබා දීමට අවස්ථාව තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව යම්කිසි සහනයක් තියෙන බව අපි මතක් කරනවා. අද 225ටම චෝදනා එල්ල කරලා තියෙනවා. සමහරු කියනවා ඡන්දෙකට යන්න කියලා. අපිත් සූදානම්. හැබැයි රට සූදානම්ද? රටේ ආර්ථිකයේ සූදානම්ද ඡන්දෙකට යන්න? ඒ නිසා පළමුව අපි කළ යුත්තේ මේ රට ස්ථාවර කරලා මේ රටේ ජනතාව දුක් විඳින මේ ගැටලු වලින් අපි ඔවුන නිදහස් කරගන්න අපි කටයුතු කරන්න ඕන. විශේෂයෙන්ම රටේ ජනතාවට කියන්න ඕන ආහාර සුරක්ෂිතභාවය, විශාල ආහාර හිඟයක් මතුවෙන්න
පුළුවන්.
මොකද පහුගිය පෝර ගත්ත සමහර වැරදි තීන්දුව තීරණත් එක්ක අද ගොවියෝ කෘෂිකර්මයෙන් ඈත් වෙලා තියෙනවා. ඒ නිසා රටේ ජනතාවට මම කියනවා, තමුන්ට පුළුවන් දේ වවා ගන්න, අල බතල හිටවලා තමුන්ගේ ආහාර සුරක්ෂිතභාවය ඇති කරගන්න කටයුතු කරන්න, සහයෝගයෙන් කටයුතු කරන්න, ප්‍රචණ්ඩත්වයට යන්න එපා කියලා බොහොම ආදරේ මම ඉල්ලනවා ප්‍රචණ්ඩත්වයට ලක් වෙච්ච කෙනෙක් හැටියට.
බොහොම ඉස්සතේ ගරු මෙතනින් ගරු මුජිබ රහමාන් මෙතුමා.
ඔව් ගරු සභාපතිතුමනි, මේ වෙලාවේ අපේ රාජ්‍ය ආරක්ෂක ඇමතුමාත් මේ සභාවේ ඉන්න හින්දා තමයි මිතාම වැදගත් ප්‍රශ්නයක් එතුමාට ඕන, මේ කාලීන ප්‍රශ්නයක්. ගරු සභාපතිතුමනි, ඔබතුමාලා දන්නවා අද මේ රටේ සිවිල් පුරවැසියන් සියලු දෙනාම හෙට ගාලු මෝදට රැස් වෙන්න කියලා ඔවුන් ඉල්ලීම් කරගෙන යනවා. අද වෙනකොට මේ නාවික හමුදාව විසින් ගාලු මෝදරේ තියෙන ලයිට්ස් ඔක්කොම
ගලවනවා. ගරු හර්ෂණ සුපුන් රාජකරණ මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 5ක කාලයක්
තියෙනවා.
කියන්න.
මුජිබර් රහමාන් මැතිතුමාගේ වෙලාවත් මට ලබා දෙනවා කියලා කිව්වා. මුලාසනාන් උඩගරු මන්ත්‍රීතුමනි, මේ වෙලාවේදී ඔබ කවුරුත් දන්නවා අපේ රටේ ජනතාව මේ දින 3-4ක් ඇතුළත මේ පාර්ලිමේන්තු දිහා බලාගෙන ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවෙන් මේ අපේ රටේ තියෙන මේ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙයි කියලා ඉතා ඕනෑමකමින් බලාගෙන තිබුණා. හැබැයි අඟහරුවාද, බදාද, බ්‍රහස්පතින්දා, සිකුරාද, දැන් සිකුරාද දිනෙත් අවසන් වෙනවා. නමුත් තවමත් තීන්දුවකට ඇවිල්ලා නැහැ. අපේ විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා අපි මේ දවස් 4ක් ඇතුළත සාකච්ඡා කරලා අපි යෝජනාවලියක් ලබා දීලා තියෙනවා. යෝජනා 9ක් ලබා දීලා තියෙනවා. ඒ යෝජනාවන් එක්ක අපි මේ රට බාරගන්න සූදානම් කියන පණිවිඩෙත් අපි මේ ආණ්ඩු පක්ෂයට ලබා දුන්නා. හැබැයි තමුන්නාන්සලා මෙතනදී මේ විපක්ෂයට චෝදනාවක් එල්ල කරන්න උත්සාහයක යෙදෙනවා. අපිට ඉන්නේ 50යි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්. තමුන්නාන්සලා 150ක් ඉන්නවා. දැන් තමුන්නාන්සලා කියනවා අපිට බාරගන්න කියලා. හරි, අපි බාරගන්නවා. විපක්ෂ නායකතුමා කිව්ව පරිදිම අපි බාරගන්න සූදානම්. නමුත් තමුන්නාන්සලා දන්නවා මේ රටම ඉල්ලන කාරණාවල් දෙකක් තියෙනවා. ඒ රට ඒ මේ මුළු රටම ඉල්ලන කාරණාවලට අපි අංක එක ලබා දෙන්න ඕනේ. මොකද්ද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හැටියට ඉල්ලා අස් වෙන්න ඕනේ කියන එක. රාජපක්ෂවරු ඉල්ලා අස් වෙන්න ඕනේ කියන. තමුන්නාන්සලා මේ කතා කරන්නේ දැන් මේ වෙලාවේදී හරියට මේ මොනවත් වෙලා නැහැ වගේ. එහෙනම් මොනවාරි වෙලා නැත්නම් ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි ඒ කොහොමද මේ
ඔබතුමාගේ රීතිපස්සේ මොකද?
ගරු අපේ අශ්‍ර රාජකාර මන්තුමා ඔබතුමාලාගේ පක්ෂ නායකයා කියනවා විධායක ජනාධිපතිතුරේ අවශ්‍ය කරන්න ඕනේ කියලා. ඔබතුමාලාගේ සරත් පොන්සේක හිටපු මාත්‍යවරයා වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියනවා විධායක ජනාධිපතිතුරේ තියෙන්න ඕනේ කියලා.
ඔබලා
අභ්‍යන්තරම
අනේ ඔබතුමා කරුණා කරලා තේරුම් ගන්න. ඔබතුමාට පොඩ්ඩක් අදහස් තේරුම් ගැනීමේ ශක්තිය පොඩ්ඩක් අඩු ඇති. දැන් මේ වෙලාවට හැඳ වෙලානේ ඒකින්ද. හරිද? මේ මේ හැඳ වෙනකොට ඔබතුමාට තියෙන ওই ප්‍රශ්නේ මම දන්නවා. හරිද? ඒකින්ද එතුමා කිව්වේ එතුමාගේ පෞද්ගලික අදහස කියලා. හරිද? එතුමාගේ පෞද්ගලික අදහස කියලා. ඒකින්ද කරුණා කරලා ඒක තේරුම් ගන්න. පක්ෂයක් හැටියට සමගි ජන බලවේගයේ හැටියට අපි ඉල්ලීමක් කරනවා. ඉතාම ඕනෑකම් බැගෑපත්ව මේ ප්‍රශ්නේ තව දුර ඉදිරියට ගෙනියන්න එපා. තමුන්නාන්සේලා මේ දැන් ඊයේ දිනේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ආවා. ගෝඨාභය ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට එනකොට තමුන්නාන්ලා හුරේ දාලා අප්පුඩි ගහලා හා මේසෙට ගහලා තමයි එතුමාව පිළිගත්තේ. අනේ කරුණා කරලා තේරුම් ගන්න. එතුමා එතකොට තවත් හිතනවා ඇති අඩේ මම හොඳටම වැඩේ හොඳටම කරා කියලා. හරිද? අපි තමයි හොඳටම කළේ කියලා, මම තමයි හොඳටම කළේ කියලා එතුමා තවත් හිතාගෙන ඇති. හරිද? ඒකෙන්ද තමුන්නාන්සලා මේ ඇත්ත තත්ත්වයේ තේරුම් ගන්න. මේ ඇත්ත තත්ත්වයේ තේරුම් ගන්න. අද තමුන්නාන්සලාට ගෙදර ඉන්න විදියක් නැති වෙලා තියෙනවා. හරිද? ගෙදර ඉන්න වෙලා ඉන්න නැති වෙලා තියෙනවා. තමුන්නාන්සලා ගෙවල් වලට ගා මේ දවස් දෙක තුනේම තමුන්නාන්සලා වැඩිපුරම කතා කරේ මේ රටේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි, තමුන්නාන්සලාගේ ගෙදරට ඇවිල්ලා ගල් ගහන එක ප්‍රශ්නේ විසඳ ගන්න. මම කවදාකවත් අනුමත කරන්නේ නැහැ මේ ප්‍රචණ්ඩත්වය. අපි කවදාකවත් අනුමත කරන්නේ නැහැ. හැබැයි තමුන්නාන්සලා ගෙදරට ගල් ගහන තත්ත්වෙට මේ රටේ ජනතාව පත් කරගත්තා. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. තමුන්නාන්සලා ඒ වගේ තත්වයකට මේ රට පත් කරගත්තා. අද තාම මේ ප්‍රශ්නේ මේ මොනවා කතා කරත් තාම පෙට්‍රල් පොලිමේ ඉන්නේ මේ රටේ ජනතාව. ඩීසල් පොලිමේ ඉන්නේ, ගෑස් පොලිමේ ඉන්නේ, විදුලිය තාම පැය 10ක් කපනවා. ඔයාලට විසඳුම් තමුන්නාන්සලා ලබා දෙන්නේ නැහැ. දැන් අලි සබ්‍රි මුදල්ලා මාත්වරයා හැටියට කතා කරනවා අපි IMF එකට යන්න ඕනේ. IMF හවුද? අපි අවුරුදු දෙකමාරක් ඉඳන් කියන්නේ IMF එකට යන්න කියලා. අපි අවුරුදු දෙකමාරක් ඉඳන් කිව්වේ මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න කියලා. දැන් තමයි තමුන්නාන්සලා මේ මැරලා ඉපදිලා වගේ දැන් කතා කරනවා මේවට මෙන්න මේවා කරන්න ඕනේ කියලා. ඊට මදිවට කියනවා අපි මොනවද කරන්න කියලා. අපි මොනවද කරන්නද? අපිද මේ ප්‍රශ්නේ ඇති කරේ? මේ මේ අස්වැන්න නැති කරලා මේ පොර ප්‍රශ්නේ ඇති කරේ අපිද? දැන් තමුන්නාන්සලා තමයි මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වග්ගීම් බාර ගන්න ඕනේ. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මේ වග්ගීම් බාර ගන්න ඕනේ. මේ ආණ්ඩුව, මේ කැබිනට් මණ්ඩලය මේ වග්ගීම් බාර ගන්න ඕනේ. හැබැයි කමන්නේ, තමුන්නාන්සලා ෆේල් වුණා. අපි බාර ගන්න ලෑස්ති. අපි සමගි ජන බලවේගයේ හැටියට සජීත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අපි ඒ කටයුත්ත බාර ගන්න ලෑස්ති. නමුත් අපිට මේ රට වෙනුවෙන් මේ වැඩ කටයුත්ත කරන්න අපිට ප්‍රධාන වශයෙන් කාරණා කීපයක් පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. ඒ වෙන අපේ පෞද්ගලික හේතුන් මත නෙමෙයි, ඒ මුළු රටම ඉල්ලන දේ. ඒ මුළු රටම ඉල්ලන දේ තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට කරුණා කරලා ඉල්ලා අස් වෙන්න කියන එක. ඉතා ගෞරවනීය ඉල්ලීමක් කරන්න තමුන්නාන්සලත් තමුන්නාන්සලත් කරන්න, අපි විතරක් නෙමෙයි. මොකද අද පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩු පක්ෂයේ ඉන්න 100ක් වගේ, දැන් 150කුත් නැහනේ නේද? දැන් ඒ 100කටත් අඩු ඇති. තමුන්නාන්සලා එතුමාව ආරක්ෂා කරන්න උත්සාහ කරාට තමුන්නාන්සලා මේ රටේ ජනතාව ආරක්ෂා කරන්න නෙමෙයි මේ කටයුත්ත කරන්නේ. මේ රට ගැන කතා කරන අලි සබ්‍රි ඇමතිතුමා අිත ආදරෙන්, රට ගැන ආදරේ නම් මේ රටේ ඉන්න 120ක් ගැන ආදරේ නම් තමුන්නාන්සලා ඉතා ගෞරවයෙන් කියන්න රට ගැන හිතලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනි කරුණා කරලා ඉල්ලා අස් වෙන්න.
මහින්ද රාජපක්ෂ මැතිතුමනි කරුණා කරලා ඉල්ලා අස් වෙන්න. අපි එතකොට මේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ චෝදනා වලට ලක් වෙලා නැති, මේ හොරකම් වලට ලක් වෙලා නැති ඒ සියලු දෙනා එකතු කරගෙන අපි මේ රට ගොඩනගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකට අපිට කිසිම ගැටලුවක් නැහැ. අපිට විශ්වාසයක් තියෙනවා. අපිට හොඳ නායකයෙක් ඉන්නවා, අවංක නායකයෙක් ඉන්නවා, අපිට හොඳ කණ්ඩායමක් ඉන්නවා. මේ පාර්ලිමේන්තුවේ වැඩ කරන්න පුළුවන් තරුණ ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා. එතකොට ඒ අයත් එක්ක මේ රට ගොඩනගන්න අපි ලැහැස්ති. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ වෙනකොට මුළු රටම උත්සාහයක යෙදෙනවා මේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පළවා හරින්. හෙට දිනේදී ගාලු මුහුදුවලට මේ රටේ ජනතාවට එන්න, මේ රටේ ජනතාව එන්න කටයුතු කරනවා. සමාජ මාධ්‍ය තුලින් තමුන්නාන්සලා දන්නවාද, ඉතාම ලැජ්ජයි කියන්න මේ මර්ධනය දැනුත ආරම්භ කරලා තියෙන්නේ. තමුන්නාන්සලා පෞගිය වතාවේ මුළු ලංකාවම එළියට බයින්න හදනකොට හදිසි නීතිය ගෙනාවා. හදිසි නීතිය ගෙනාවා විතරක් නෙමෙයි, ඇඳිර නීතියක් දැම්මා. අපි ඒවා කඩාගෙන ගියා. මේ රටේ ජනතාව දැන් පාරට එන්න නැවතත් සූදානම් වෙනකොට හෙට දිනේදී සමාජ මාධ්‍ය හරහා තමුන්නාන්සලා ඒ සමාජ මාධ්‍ය ඒ breaking.lk ඇතුළු ඒ සමාජ මාධ්‍ය තහනම් කරලා මේ ආණ්ඩුව විසින් මේකයි මේ මර්ධනය කරන්නේ. මේ මර්ධනය කරලා ඒවා තුළින් එන පණිවිඩ නතර කරන්න දැනටත් කටයුතු කරලා. ඒක හින්දා ඉතාම ලැජ්ජයි මේවට මූණ දෙන්න. මේවට මූණ දෙන්න බැරි නම් අපි මූණ දෙන්න තමුන්නාන්සලා ඉල්ලාස් වෙන්න. අනිත් මේ ඒ වගේම තමයි මේ රටේ පමණක්
නෙමෙයි,
අනෙක් රටවලුත් බලාගෙන ඉන්නවා. ඔබ දන්නවා පෞගිය වතාවේදී හදිසි නීති දානකොට වෙනත් තානාපතිවරුන් ගණනාවක් ඊට විරුද්ධව ප්‍රකාශයල් නිකුත් කරා. අද හදිසි නීතිය ගැන කතා කරන්නේ ජනාධිපතිවරයා දවස් කීපයකට හදිසි නීතිය දැම්මා. ඒක පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ. ඒ පාර්ලිමේන්තුවට ගේන එක නතර කරලා ඇයි පාර්ලිමේන්තුවට ගේන්නේ නැත්තේ? ඇයි ඡන්දකට බයද? මේ විවස්ථා විරෝධී ක්‍රියාවලිය තමුන්නාන්සලාට ඉතින් විවස්ථා විරෝධී දේවල් කරලා පුරුදු විනේ. අපිට මතකයිනේ දිනපරස්පායේ හොරෙන් අගමැතිකම් ගත්ත ඇටි, ආණ්ඩුකම් ගත්ත ඇටි. ඒකෙින්ද මේ වෙලාවෙත් තමුන්නාන්සලා කරන්නේ ඒක. ඒ විතරක් නෙමෙයි, අද අපි තීන්දුවක් අරගෙන තියෙනවා. අපේ සමගි ජන බලවේගයේ අපේ මන්ත්‍රීතුමන්ලා සියලු දෙනාත් එක්ක නායකතුමත් එක්ක සාකච්ඡා කරා. මේ කටයුත්ත කරේ නැත්නම් මේ තමුන්නාන්සලා මේ රාජපක්ෂ ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුම ඇතුළු කණ්ඩායම ඉල්ලා අස්තුන් නැත්නම් අපි මේ ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේනවා. අපි ඒක බැකිලෙන්නේ නැහැ. අපි ඒ විතරක් නෙමේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉල්ලා අස්තු වෙන්නේ නැත්නම් අපි එතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේනවා. ඒකවත් බැකිලෙන්නේ නැහැ. අපි මේ වෙලාව දෝෂාභියෝගයක් ගේනවා. ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්න අපි කටයුතු කරනවා. මේ රටේ ජනතාවට බාරයි. මේ රටේ ජනතාවට බාරයි. මේ රටේ ජනතාවත් එක්ක ඉන්නවා නම් තමුන්නාන්සලා ඒවට අස්සම් කරන්න වේවි. නැත්නම් පුතේ ගමට යන්න නම් හම්බෙන්නේ නැහැ. ගෙවල් වලට යන්න නම් හම්බෙන්නේ නැහැ. හරිද? තමුන්නාන්සලා සියලු දෙනාටම අපි ඉල්ලීමක් කරනවා මේ රට වෙනුවෙන් ඒවට අස්සම් කරන්න. ඒවට අස්සම් කරන්න. එහෙම නැත්නම් තමුන්නාන්සලාට මේ රටේ ජනතාව පාඩමක් උගන්වයි. කරුණා කරලා මේ රට වෙනුවෙන් හිතන්න. මේ රට වෙනුවෙන් මේ ආණ්ඩුව එලවන්න ජනතාවත් එක්ක
අවසන් කරන්න කරුමන්තුමා.
පිට ගන්න කියලා ප්‍රකාශ කරමින් මම නියන වෙනවා.
බොහොම ඉදිරි අනුරුද්ධත් මැතිතුමා පොයින්ට් ඔෆ් ඕඩර්.
ඔබතුමා විපක්ෂයේ ඉන්න කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි පරිස්සම් කරගත්තේ. ඔබතුමා ආරක්ෂාව ගත්තේ සම්පූර්ණයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟට ඇවිල්ලා.
බොහොම ස්තුතියි. ගරු ප්‍රේමනාත් දොළේවත්ත මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 4ක කාලයක් තියෙනවා.
8ක් කාලයක්.
4යි.
මට මේ නිමල් පීදිස්ස මන්ත්‍රීතුමාගේ
ගරු මහත්මයා නැවත සංශෝධනය වෙලා කාගෙත් ආපහු විනාඩි 3-3 වෙලා ඔබතුමාට තමයි 4ක්
තියෙන්නේ. නිමල් පීදිස්ස මන්ත්‍රීතුමාගේ විනාඩි 4ක් එක්ක.
ඒ 4ෙනොත් කපලා දැන් මේ අඩු වෙලා
විනාඩි 6ක් වෙන්න බෑ.
නෑ.
විනාඩි 6ක් වෙන්න බෑ.
හරි.
නිමල් පීදිස්ස මන්ත්‍රීතුමාගේ කාලය වලේබොඩ මන්ත්‍රීතුමාට එකෙන් දෙකක් දීලා තියෙනවා. ඒ දෙකනොත් එකක් අඩු වෙලා තමයි දැන් හැමෝටම 3-3
තියෙන්නේ.
විශේෂයෙන්ම ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ඒ අය ප්‍රචණ්ඩකාරීව හැසිරෙන කැරලිකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ කියලා විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මොකද මුල් අවස්ථාවේ නීතිඥවරුන් සහභාගී වුණ අය කියන උද්දාමය තුළ ප්‍රචණ්ඩකාරීව හැසිරීම වැඩි වෙලා තිබ්බා. එතකොට ඉතාමත් පැහැදිලිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පරිවිඩයක් කියලා තියෙනවා ලිපියක් මගින් ප්‍රචණ්ඩකාරී හැසිරීම කිසිම කාරණයකට නීතිඥවරු පෙනී නැහැ කියන කාරණේ. ඒ සම්බන්ධයෙන් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට. ඒකම අද දිනේ පාර්ලිමේන්තුව තුල වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් ගරු කතානායකතුමා ඉතාමත් නිවැරදි තීන්දුවක් ගැනීම සම්බන්ධයෙන් කතානායකතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද හේතුව පාර්ලිමේන්තුව නිවැරදි කිරීමේ සම්පූර්ණ බලය තිබෙන කතානායකතුමාට. එය නිවැරදි පූර්වාදර්ශයක් ලෙස මම දකිනවා. එය සිදු කිරීම සම්බන්ධයෙන් මෙය ඉතාමත් පූර්වයේ මේ මේ මීට කලින් කළ යුතු දෙයක් ලෙසයි මම විශ්වාස කරන්නේ. ඒකම දැන් බොහොමයක් විපක්ෂයේ මන්ත්‍රීවරු කියනවා ගෝට ගෝ හෝම් කියලා. මම දැනගන්න කැමතියි ඇයි එහෙම කියන්නේ කියලා. ඇයි ඔබතුමාලා කියන්නේ අර ඔබතුමාලගේ කතානායකතුමා සද්දෙන් බහුතරය තෝරපු විදිහටද? හූවෙන් තෝරපු විදිහටද? බහුතරයෙන් තෝරපු විදිහටද? ඔබතුමාලා මතක නැද 2018 පළාත් පාලන සඳ තමුන්නාන්සලා පෙරදුනා. තමුන්නාන්සලාගේ ආණ්ඩුව තමුන්නාන්සලා පෙරලා ගත්තද? තමුන්නාන්සලා දා බලය දීලා ගියාද? මේක මහ පුදුම වැඩක්. ඕනම කෙනෙකුට උද්ඝෝෂණය කරන්න පුළුවන්. ඕනම කෙනෙකුට ඒ අයට යන්න කියන්න පුළුවන්. වැරදි වුණාම කෑ ගහන්න පුළුවන්. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දකින් තේරිපත් වෙච්ච ජනාධිපතිතුමෙක් අස් වෙන්න කියන්නේ. තමුන්නාන්සලා එදා පළාත් පාලන ඡන්දෙ පෙරදුනා. රෙදි නැතුව අඩුවතරමේ තමුන්නාන්සලාගේ ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලෙ ඉස්සරුව හරිද නෑ. අද අපේ ආණ්ඩුව තුල ඒ සමාජය තුල ඇතිවෙච්ච කතා බහත් එක්ක අනේ මේ කරද කරන්න එපා මම බාධා කරන්නේ ඔබතුමාගේ කතාවට. විනාඩි ගානයි තියෙන්නේ. එතකොට මේ පැහැදිලිවම
ගරු මන්ත්‍රීතුමා මේ හර්ෂණ මන්ත්‍රීතුමා ඉක්මනින් කියන විනාඩි 3යි මේ හැම මන්ත්‍රීවරයෙකුට තියෙන්නේ නිසා
මම කියන්න පැහැදිලිවම කියන්න ඕනේ මේ විදිහේ ඉල්ලීම් කරන එක තමයි අසාධාරණයි. එතකොට මේ පහුගිය කාලේ ඔය කියන කාලේ තුල ආණ්ඩුවක විසිරුණේ නමුත් අද සමාජය තුල තිබිච්ච විරෝධතාවයේ හේතු කොටගෙන
අද අපේ අමාත්‍යවරයෙක් ඉන්නවා.
අද පැහැදිලිවම නව අමාත්‍ය මණ්ඩලයක් සඳහා අවස්ථාව ලබා දෙනවා. ඉතින් ඒ නිසා එහෙම සැලකලා බැලුවාම අපිට කියන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරගෙන. ඒ තුල අපි වැඩක් කරගෙන යනවා යම් වෙනස් යම් සංශෝධන කරගෙන යනවා. හැබැයි ඒකම අපිට කල්පනා කරන්න ඕනේ මේ තත්ත්වයන් තුල අපි දැක්කා අපේ ජනාධිපතිතුමාගේ ගේ වට කරනකොට ජනමාධ්‍යවේදීන් වගේකට පහර දීලා තියෙනවා. ඉතින් අපි මේක පිළිකුලෙන් වෙලා දකිනවා. මොකද මේ කාරණා බැලුවම ජනමාධ්‍යවේදීන්ට පහර දෙන කිසි උමනාවක් තිබ්බේ නැහැ. ඒ අවංක කියන සිරස මාධ්‍යවේදියා ඒකම නිස්සංක දෙරණ මාධ්‍යවේදියා එතුළු තවත් මාධ්‍යවේදී කණ්ඩායමකට පහර දුන්නා. සභාපතිතුමනි මේ ඇයට පහර දෙන්න අපේ ආණ්ඩුවට අපිට අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේවා යම් ආකාරයේ වෙනත් හස්තයන් තුළ ක්‍රියාත්මක වෙන කාරණා. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම දකිනවා මේ කාරණා සම්බන්ධයෙන් අපි හොයන්න
ඕනේ.
අලුත් සමත් අවසරාවක් නේ අලුත් මුදල් අමාත්‍යවරයාට සුභපතන ගාව මට මේ කරුණු හයක් තියෙනවා. කරුණා කළා මේ කරුණු හය කියන දෙන්න. මොකද හේතුව නැත්තම් මගේ කතාවත් නිකම්ම නිකම් ප්‍රලාපයක් වෙනවා විතරයි. ඒ නිසා
ඔබතුමාට ප්‍රමිත මන්ත්‍රීතුමාගේ විනාඩි 3 ඔබතුමාට දෙන්න.
බොහොම ස්තුතියි ප්‍රමිත මන්ත්‍රීතුමා. මුල් මම මේ අවස්ථාවේ මේ රටේ අපි හැමදාම අපි අවුරුද්දෙන් අවුරුද්ද ගත්තාම ඩොලර් බිලියන 6ක් හැමදාම අවුරුද්දේ අපි ණය වෙනවා. මේකට මේ 225යි මේ අපි ඔක්කොම මම කියන්න ඕනේ. මොකද අපේ ජීවන රටාව අපි ගයක් ගත්තත් අපේ ආදායමට වැඩිය අපේ වියදම වැඩි වුණොත් හැමදාම අපේ තියෙනවා ණයවීමක්. ඒක තමයි අපිට නිදහසෙන් පස්සේ අද වෙනකන් වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ ඉදිරි 2026 වෙනකන් අපි හැමදාම ඩොලර් බිලියන 6ක් කොහෙන් හරි හොයන්න ඕනේ. එතකොට අපි මේ ණය IMF එකට අපිට යන්න වෙලා තියෙනවා. කරන්න දෙයක් නැහැ. අපි දැන් මේ වෙනුවෙන් අපිට වෙන විකල්පයක් නැහැ. ඒ නිසා IMF එකට යන ගමන් අපි කොහොමද මේ ඉතිරි කාලය තුල කොහොමද ඩොලර් ජනනය කරගන්නේ කියන සහ අපේ පැවැත්ම රඳා ගන්න කියලා අපි සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් අවාසනාවකට මම එදා අජිත් නිවාඩ් කබ්‍රල් මහත්තයා පාර්ලිමේන්තුවේදී මම මතු කරා. මම කිව්වා මම ඉල්ලීමක් කරා අර වාහන පිටරටින් ගේනකොට වාහන පිටරටින් ගෙන්නන්න වාහනේ ගේනකොට ඒ පිටරටින් ඉන්න පුද්ගලයා තමයි වාහනේ මිලදී ගන්නෙ. ඒ පිටරටින් ඉන්න පුද්ගලයා තමයි වාහනේ ටැක්ස් එක ගෙවන්නේ. ඒ ටැක්ස් එක ගෙවන්නේ අපේ රටේ ඩොලර් වලින්. ඉතින් මේක හොඳ යෝජනාවක් කියලා බොහොමයක් කතා වුණා. ඒ පිටරට හිටපු අය මාත් එක්ක කතා කරා. නමුත් අවාසනාවකට මේක ක්‍රියාත්මක වුන්නේ නැහැ. මාස 6ක් 7ක් තිස්සේ තාම ක්‍රියාත්මක වුන්නේ නැහැ. මම විශ්වාස කරනවා මේ අලුත් මුදල් එමෙතුමා ඉන්නකොටවත් මේ පිටරටින් වාහන ගේලා පිටරටින් ඩොලර් වලින් මේ ටැක්ස් එක ගෙවන ක්‍රමය ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණොත් අපේ රටේ ඩොලර් එකතු වෙනවා. ඒකම අපි පැහැදිලිවම කියන්න ඕනේ මේ අපේ රටේ සල්ලි එවන පුද්ගලයන්ට 4% විතර ණයක් දෙනවා නම් ඒ මුදල් එවන ප්‍රමාණයට අනුපාතිකව විදේශික ශ්‍රමිකයන්ට තමන් එවන ඩොලර් ප්‍රමාණයට අනුව ඒ අනුව යම් අනුපාතයකට ඒවලට ඒ අයගේ අධ්‍යාපන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට නිවාස ගැටළු වලට යන කාරණා වලට රජයේ මුදල් රජයේ බැංකු වලින් 4% වගේ මුදලකින් අපිට දෙන්න පුළුවන් ණයක් ඒ අය ප්‍රවර්ධනය කරගනි ඒ අය ඩොලර් එවන එක එක්කම අපි දන්නවා පැහැදිලිවම මේ ඕපන් account terms වලින් මුද බාණ්ඩ ගෙන්වීම තමයි සභාපතිතුමා මම දකින විදිහට ප්‍රධානම ප්‍රශ්නේ මේ උන්ඩියල් ක්‍රමය ප්‍රවර්ධනය වෙන්නේ උන්ඩියල් ගනුදෙනු සිද්ධ වෙන්නේ මේ ඕපන් account terms වලින්
බාණ්ඩ ගෙන්වීම
ඒ නිසා මේ කාර්යය අපිට නවත්තන්න පුළුවන් නම් මේ කළු කඩේ සම්පූර්ණයෙන්ම නවත්තන්න පුළුවන් කියන කාරණේ පැහැදිලිව කියන්න ඕනේ ඒකම අපේ රටේ තියෙනවා මේ මැණික් විශාල වශයෙන් තියෙනවා අපි දන්නවා මැණිකුත් යන්නේ හොරපාරේ ඒ නිසා මැණික් වගේ දේවල් පිටරටින් ඒ අදාළ ගැනුම් කාර්යෝ අපිට පුළුවන් නම් ගෙන්නලා මේ රටේ ওই ශැංග්‍රීලා එක වගේ බුක් කරලා වෙනම ෆෙයා එකක් ඇති කරා නම් අපිට විශාල මුදල් ප්‍රමාණයක් අපිට මේ රටේ ඩොලර් ලබා ගන්න පුළුවන් අවසාන වශයෙන් මේක දකුණු කොරියාවේ එක කාලයක කරා ඒක තමයි අපේ රටේ ඉන්න ජනතාව අපේ රටේ ජනතාවත් සන්තකේ තියෙනවා සමාජලාට රත්තරන් ඉතින් අනවශ්‍ය රත්තරනුත් තියෙනවා අපිට පුළුවන් නම් මේ රත්තරන් වලට යම් විශාල මුදලක් දෙන්න බැංකු වලින් මිලදී අරගත්තොත් අපිට ලෝකෙට රත්තරන් ලබා දීලා මේ අපිට ඩොලර් හිඟේ පියව ගන්න ඩොලර් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ යෝජනා ගණනාවක් තියෙනවා. නමුත් අපි මේ කාලේ හරස් වෙලා තිනවා මේ කතා බහ වලට. ඉතින් ඇත්තටම මම දන්නේ ඉතාමත් අවාසනාවන්ත තත්වයක් හරවත් අපිට යම් යෝජනාවක් කරන්න ලැබිලා තියෙන කාලේ සම්බන්ධයෙන් මම ඉතාමත් කනගාටු බවට පත් වෙනවා. ස්තුතිවන්ත සභාපතිතුමාට මේ අවස්ථාව ලබා දීමත් මේ අදාළ මන්ත්‍රීවරු මට කාලේ ලබා දෙන්න මුල්ලෙච්ච ඒ මන්ත්‍රීවරුන්ට ස්තුතිවන්ත වෙනවා
මේ
අර්බුදය නැති කරන්න පුළුවන් අපේ පැවැත්ම වෙනස් කරලා අපි පිටරටින් ගේන දේවල් ටිකක් එකක් හරි අපි පාවිච්චි කරන දෙයක් අපිට පුළුවන් නම් දේශීය දේක් පාවිච්චි කරන්න
බොහොම ස්තුතියි
කරන්න බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ඔබතුමාට මේ ළඟට ගරු එස් විලියන්ඩන් මෙතුමා ඔබතුමාට මිනිත්තු 3ක කාලයක් තියෙනවා ඕඩර් ප්ලේස් ගරු දොලේවත්ත මෙතුමා මුල ආසනයට පැ
கௌரவ சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே உண்மையிலே இன்று நாடு எதிர்நோக்கியிருக்கின்ற ஒரு மிகப்பெரிய பொருளாதார நெருக்கடி இந்த நெருக்கடியிலிருந்து நாங்கள் மக்களை காப்பாற்ற வேண்டிய ஒரு தார்மீக பொறுப்பு ஆளுங்கட்சி எதிர்க்கட்சி என்றிருக்கின்ற அனைவருக்குமே இந்த தார்மீக பொறுப்பு இருக்கின்றது உங்களுக்கு தெரியும் நாட்டிலே அடுத்தடுத்து ஏற்பட்டு வந்த பிரச்சனைகள் இந்த தொடர்ந்தேச்சியான இந்த பிரச்சனை நிமித்தம் நாங்கள் பாரிய பிரச்சனை எதிர்நோக்கியிருக்கின்றோம் 2019 ஏப்ரல் 21 ஏற்பட்ட உலக பயங்கரவாத தாக்குதலை தொடர்ந்து வந்த COVID-19 இவ்வாறு மத்திய வங்கி கொள்ளை இவ்வாறு நடந்து வந்த அடுத்தடுத்த பிரச்சனைகளினால் நாடு இன்று ஒரு பாரிய பொருளாதார பிரச்சனை எதிர்நோக்கியிருக்கின்றது உண்மையிலே நாங்கள் ஜனாதத்தை புரிந்து கொள்ள வேண்டும் உண்மையிலே எதிர்க்கட்சி என்றால் எல்லாவற்றையும் எதிர்த்துக் கொண்டிருப்பது என்பது இந்த நாட்டில் இருக்கின்ற ஒரு முக்கியமான சாபக்கேடு உண்மையிலே நாங்கள் இன்று ஜனார்த்தத்தை புரிந்து கொள்ள மக்கள் உண்மையிலே டீசலுக்கு லைன்ல நிற்கிறார்கள் கேஸுக்கு லைன்ல நிற்கிறார்கள் பெட்ரோலுக்கு லைன்ல நிற்கிறார்கள் இவ்வாறு பல்வேறுபட்ட பிரச்சனைகளை எதிர்நோக்கியிருக்கிறார்கள் ஆளுங்கட்சிக்கு மாத்திரம் வாக்களித்தவர்கள் லைன்ல நிற்கவில்லை அவர்கள் எதிர்க்கட்சிக்கு வாக்களித்தவர்களும் லைன்ல தான் நிற்கின்றார்கள் ஆகவே இந்த மக்களுடைய பிரச்சனைகளை தீர்ப்பதற்கு இன்று நாங்கள் எல்லோரும் ஒன்றாக ஒரு பொறுப்புணர்வோடு கூட்டு பொறுப்புணர்வோடு செயற்பட வேண்டிய ஒரு தேவை இருக்கின்றது இன்று நாங்கள் வெறுமனவே பிரச்சனைகளை மாத்திரம் வைத்துக் கொண்டு அரசியல் லாபம் தேடுவதை விடுத்து அந்த பிரச்சனைகளுக்கான தீர்வுகளை காண நாங்கள் எல்லோரும் கரங்கோர்த்து பயணிக்க வேண்டிய ஒரு முக்கியமான சூழல் இருக்கின்றோம் ஆனால் எதிர்க்கட்சியை பொறுத்தளவுக்கு பிரச்சனையை மாத்திரம் வைத்து அந்த குழம்பிய குட்டைக்குள் நீர் பிடிப்பது போன்று அந்த பிரச்சனையை வைத்து தாங்கள் மீண்டும் ஆட்சிக்கு வருவதற்காக நினைப்பது என்பது இந்த பிரச்சனைக்கான ஒரு நிரந்தர தீர்வாக அமையாது ஆகவே இந்த நாட்டிலே உண்மையில் இப்பொழுது இருக்கின்ற பிரச்சனைக்கு நாங்கள் உடனடியாக காண வேண்டிய தீர்வினை குறித்து நாங்கள் ஆராய வேண்டும் உண்மையிலே வெளிநாட்டு முதலீடுகள் பற்றி பேசுகின்ற பொழுது அதை எதிர்க்கின்றார்கள் இந்திய முதலீடுகளை பற்றி பேசினால் அதை எதிர்க்கின்ற மனப்பாங்கு இருக்கின்றது அதே தவிர ஏனைய நேச நாடுகளுடைய முதலீடுகளை பற்றி பேசுகின்ற வெளிநாட்டு முதலீடுகளை கொண்டு வந்து அதோடு இப்பொழுது இருக்கின்ற சர்வதேச நாணய நிதியமா இருக்கலாம் ஆசிய அபிவிருத்தி வங்கியா இருக்கலாம் உலக வங்கியா இருக்கலாம் இவர்களோடு பேசி அதோடு நட்பு நாடுகளோடு ஜப்பான் தென்கொரியா இந்தியா போன்ற நாடுகளோடு பேசி முடிந்தளவு இப்பொழுது ஏற்பட்டிருக்கின்ற இந்த பாரிய பொருளாதார நெருக்கடியிலிருந்து இந்த நாட்டை இந்த நாட்டு மக்களையும் பாதுகாக்க வேண்டிய பொறுப்பு மக்கள் பிரிவில் இருக்கின்ற ஒட்டுமொத்தமாக 225 பேருக்கும் இருக்கின்றது ஆகவே தனிய ஆளுங்கட்சி மீது இந்த விடயத்தை கூறிவிட்டு நாங்கள் யாரும் தப்ப முடியாது. இங்கிருக்கின்ற அனைவருமே எங்களுக்கு இன்று ஜனாதிபதி கூறியிருக்கின்றார், சர்வகட்சியில் அனைத்து கட்சி தலைவர்களையும் அழைத்து இந்த விடயத்திலே உங்களுடைய கருத்துக்களை கூறுங்கள் என்று. அதே நேரத்தில் எதிர்கட்சிக்கு முடியுமானால் 113 பெரும்பான்மையை காட்டி அவர்களதை நாட்டை பொறுப்படுத்தி நடத்தலாம் என்று. ஆகவே இந்த இடத்திலே நாங்கள் வெறுமனே பிரச்சனையை மாத்திரம் திரும்ப திரும்ப பேசிக் கொண்டிருக்காமல் இந்த பிரச்சனைக்கான தீர்வுகளை ஆளுங்கட்சி எதிர்கட்சி என்று இருக்கின்ற அனைவருமே நல்ல தீர்வுகளை, நல்ல திட்டங்களை, நல்ல ஆலோசனைகளை முன்வைத்து மீண்டும் இந்த நாட்டை கட்டியெழுப்ப வேண்டும். ஏனென்றால் கோவிட் தொற்று என்கின்ற உலகத்திலே பல லட்சக்கணக்கான உயிர்கள் பல அபிவிருத்தி நாடுகள் அடைந்த போது நாங்கள் இந்த நாட்டிலே அந்த உயிரிழிவுகளை தடுத்து வெற்றி கண்டிருக்கின்றோம். ஆகவே இந்த பொருளாதார நெருக்கடியிலும் வெற்றி காண்பதற்கு அனைவரும் கரம் கோர்த்து ஒத்துழைக்க வேண்டும் என்ற விடயத்தை நான் கூறிவிடைவர்கள். நன்றி.
හේතුව මේ වගේ නරක දුෂ්කර කාලයක් මේ රටේ තිබුණේම නැ මගේ අවුරුදු 83ක ජීවිත කාලය තුල මම දන්න හැටියට. ඉතින් මේ බඳු අමාරුකම් මැද උද්ඝෝෂණයක් නොතිබුණා නම් තමයි අපි පුදුම වෙන්න ඕන. ඊළඟ කාරණය මේ උද්ගතව ඇති තත්ත්වය ගැන අපි වග කියන්නේ නැහැ. මේ ආණ්ඩුවේ භාණ්ඩාගාරයේ මෙහෙවූ අය මේ ගැන වග කිවිය යුතුයි. අපි විරුද්ධ වුණා හාල් මෝල්කාරයින්ට ඉඩ දීලා ආණ්ඩුව අකුල ගන්නකොට හාල්වල මිල 150 දක්වා වැඩි වෙනකොට. අපි විරුද්ධ වුණා සීනි ජාවාරංකාරයින්ට මේ අඩු කරපු බදු ප්‍රමාණය ගසා කරනකොට ජනතාවට නොදී. අපි විරුද්ධ වුණා වැට් බදු පැහැර ගන්නකොට ව්‍යාපාරිකයෝ ඒ පිළිබඳව ආණ්ඩුව ඔවුන්ට විරුද්ධව ක්‍රියාත්මක නොවීම ගැන. මේ විදිහට නගෙනහිර ජට්ටිය ආදී විවිධ කාරණාවලදී අපි විරුද්ධ වුණා. අපට වෙණී ගියා විරුද්ධත්වයෙන් වැඩක් නැහැ. ආණ්ඩුවේ ගමන දකුණෙන් දකුණට යනවා. ඒ නිසා අපි අපේ තීරණය ගත්තා. අපි මේ බැරි වෙලාවේ දුවන මිනිස්සු නෙවෙයි. අපි කතා කරගත්තු විදිහට සෞභාග්‍යයේ දැක්මට අන්තිම උෂ්ම වෙනකන් අපි ඉන්නවා. නමුත් සෞභාග්‍යයේ දැක්ම ඉස්සරහට දාලා අද මේ පිටපාරක යන්න හදන ගමනට අපිව හවුල් කරගන්න බැරි බව සබ්‍රියමතුමාට මං කියන්න කැමතියි. ඊළඟට මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 16 වාරයක් ලංකාවේ මැදිහත් වෙලා තියෙනවා.
ගරුතුමා ඔබතුමාට තවත් විනාඩි 3ක් කාලයක් ලබා දෙන්න පුළුවන්. අසංක නවරත්න මන්ත්‍රීතුමා ඔබතුමාගේට කාලය ලබා දුන්නා.
කවුද
අසංක නවරත්න මන්ත්‍රීතුමා? ඒතකොට ඔබතුමාට විනාඩි 4:19 වෙනකන් කතා කරන්න පුළුවන්.
බොහොම ස්තුතියි. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 16 වාරයක් ලංකාවේ මැදිහත් වෙලා තියෙනවාද? එතකොට මේ ඔක්කොම මැදිහත් වීම වල අවසාන ප්‍රතිඵලයද මේ අද අපි අත්දකින්නේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීම මොනවද? ඒ මැදිහත් වීම වල ප්‍රතිඵල මොනවද? හැම වටේකම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් වුණේ මේ රටේ ඒන ආර්ථිකයේ බර පහළම තට්ටුවට බලහත්කාරයෙන් පටවන්න. ඒ නිසා තමයි 71 කරලා ආවේ. ඒ නිසා තමයි 88 කරලා ආවේ. මම කියනවා ඒ කැරලිවල හිටියේ නායකත්වයේ කතාව පැත්තකින් තියමු. නමුත් කැරල්ලට වමනා තරුණයන්ගේ මිය යාමේ සූදානම ආවේ මේ තත්ත්වය තුල. ඊළඟට අපි දන්නවද කොච්චර රහස් තියනවද කියලා මේ වාර්තාවේ එලිදරව් නොකරපු. ඒක එලි වාර්තාවේම කියනවා එලිදරව් නොකරපු රහස් කාරණා තියෙනවා. මොනවද ඒ රහස් කාරණා? අපි දැනගන්න කැමතියි. මේ වේදනාව, මේ තිත්ත බේත් බොන්න වෙනවලු මේ ආර්ථික අර්බුදයේ ඉදිරියේ. තිත්ත බේත් බොන්න වෙනවනම් කාටද බොන්න වෙන්නේ? වේදනාව විඳින්න වෙනවනම් කාටද විඳින්න වෙන්නේ? මේ මන්ත්‍රීතුමන්ලටද අපටද? නෑ. මේ රටේ වැටුපකින් ජීවත් වෙන මිනිස්සුන්ට, මේ රටේ සීමිත ආදායමක ඉන්න මිනිස්සුන්ට, ඒ මිනිස්සුන්ට වැඩි වෙන ජීවන බර දරා ගන්න බෑ. ඒ මිනිස්සුන්ට කනබොන ප්‍රමාණය අඩු කරන්න වෙනවා මන්ද පෝෂණය වැඩි වෙනවා MRI එක කියලා තියෙනවා දැන්ට දුගීභාවයේ රේඛාව යට 60%ක් ජනතාව ඉන්නවයි කියලා මගේ තක්සේරුව අනුව 70%ක් ජනතාව ඉන්නවා දැන් මේ අපිට දෙනවයි කියනවා IMF එක සේෆ්ටි net එකක් ඒ කියන්නේ ආරක්ෂක ජාලයක් දෙනවා මේ අමාරුවෙන් ඉන්න මිනිස්සු බලා ගන්න අමාරුවෙන් ඉන්න මිනිස්සු බලා ගන්න ආරක්ෂක ජාලයක් දෙනවා නම් ඇයි තිත්ත බේත් බොන්න වෙනවයි කියන්නේ ඇයි වේදනාකාරී ප්‍රතිසංස්කරණ බාර ගන්න වෙනවයි කියන්නේ ඉතින් හැමෝම බලා ගන්නවා නම් ආරක්ෂක ජාලයෙන් එහෙනම් වේදනාවක් නැහැ කාටවත් එහෙනම් තිත්ත බේත් බොන්න ඕනේ නැහැ කවුරුවත් නැ මේකයි මේකේ හොරකම ඔය ආරක්ෂක ජාලයට ඇත්තදම නැති බැරි කමට වැටෙන මිනිස්සුන්ගෙන් භාගයකටවත් ඔය කියන සහන ආධාරය දෙන්න බෑ ඔය සහන ආධාරයත් අන්තිමට සමෘද්ධිය වගේ ඒ මොහොතට ඒ වෙලාවේ වාෂ්ප වෙලා යන එකක් ඒ නිසා අද මතක තියාගන්න මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනව ඇර වෙන කරන්න දෙයක් නැහැ කියලා ඔබතුමාටත් කියන්න සිද්ධ වුණා මේක ඇත්ත නෙමෙයි මොකද්ද අපිට කරන්න තියෙන්නේ මේ ණය ගැවීම නවත්වන්න ණය ගැවීම නවත්වලා අපට අපේ මිනිස්සුන්ට උවමනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඒ වගේම ඖෂධ ඒ වගේම කර්මාන්තවල නිමෙවුම් වලට උවමනා ඒ යෙදවුම් ඒවා අපි ලබා දෙමු තෙල් අපි ලබා ගනිමු හැබැයි තෙල් භාවිතය අපි අඩු කරමු ඕන තරම් තෙල් අපි දෙනවා සාන මිලට ඇමරිකන් තානාපති කාර්යාලයට ඒගොල්ල කොච්චර දුවනවා ඇද්ද ලංකාව වටේ ඒ කට්ටියටත් දෙන්නේ සානාධාර තෙල් විදුලිය සානාධාර විදුලිය පෝසත් මායටත් දෙනවා කොම්පැනි වලටත් දෙනවා අන්න ඒව නවත්වන්න ඕන ඒව නවත්වන්නද මුල් අරමුදල එන්නේ නෑ මේ විදුලියේ බිල වැඩි කළා මේ අනිකුත් වියදම් වල වැඩි කිරීම කළා ඒව ඔක්කොම ජනතාවගේ කරපිට දමන්න ඒ මගින් මේ සමාජයේ එක ස්තරයක් පතුලටම වැටෙනවා ඒ ස්තරයට යටින් ඉන්න අය පතුලෙනුත් යටට වැටෙනවා මෙන්න මෙහෙමයි IMF එක ප්‍රශ්න විසඳන්නේ
ඒ නිසා කාලය අවසන් වෙලා තියෙනවා
මං ඉවර කරන්න ස්තුතියි මර කත්තව කියන්න බොහෝ දේවල් තියෙනවා නමුත් ඒකට වෙලාවක් නැහැ මට ඔබතුමාගේ අවසරය ඇතුව මේ හන්සාර් පත්‍රයට මගේ කතාවේ ඉතුරු ටික අතුල් කරන්න ඉඩ දෙන්නේ කියලා ඉල්ලමින් IMF මූල්‍ය අරමුදල මේ රටවල් ගසාගෙන කාලා ලෝක ප්‍රාග්ධනයට අතිරික්තය උරාගෙන එකතු කරපු ඒ ඉතිහාසය අද නැවතත් කඩතුරාවකින් වසාගෙන ලංකාවට අතුල් වෙන්න හදන මේ මොහොතේ කරුණාකරලා ඇස් දෙක පේන අය සියලු දෙනා නැගී සිටිත්වායි කියමින් මගේ වචනය අමාර කර
ස්තුතියි ගරු මෙතුමයි සඳහා අවසරය ලැබෙනවා ගරු ඩොක්ටර් කාවින්ද හේෂාන් ජයවර්ධන you have 5 minutes
thank you very much honorable chairman අතරම අද දිනේදී පාර්ලිමේන්තුව අමතන්නේ ඉතාමත් වේදනාවෙන් කනගාටුවෙන් ඒකට හේතුව තමයි ගරු සභාපතිතුමනි අපේ රටේ මිනිස්සු පුදුම දුකක් මේ රටේ විඳිනවා ඇත්ත තමයි දරුවන්ට දෙන්න කිරිපිටි ටිකක් නැහැ මගේ හිතවතෙක් මට කිව්වා දරුවා කිරි ඉල්ලනකොට කිරි දෙන්න විදියක් නැති නිසා කිරිපිටි ගන්න විදියක් නැහැ එක පැත්තකින් අද කිරි පිටි කිලෝ එකක් වෙනවා 1900කට ආසන්න ප්‍රමාණයක් ගන්න තැනක් නැහැ ඒ දරුවට දෙන්නේ මයිලෝ ටිකක් කියලා දරුවා අඬනවා ඖෂධ ගන්න විදියක් නැහැ මගේ හිතවත් වෛද්‍යවරයෙක් මට කතා කරලා කිව්වා අද වෙනකොට ප්‍රධාන පෙළේ රෝහල් වල අත්‍යවශ්‍ය ඖෂධ විශාල හිඟයක් තියෙනවා කියලා ඒ වගේම අසාධ්‍ය රෝගීන්ට භාවිතා කරන ඖෂධ ඒත් එක්කම ඔපරේෂන් කරන්න අවශ්‍ය කරන ඖෂධ ඒත් එක්කම ඇනස්තීෂියා ඖෂධ රටේ දැවැන්ත හිඟයක් තියෙනවා දැන් සර්ජරි කරන්නෙත් එහෙම නැත්නම් ශල්‍ය කර්ම කරන්නෙත් අත්‍යම අවශ්‍ය ඒවා පමණයි කියලා ඒ වගේම ස්ටෙන්ට් වල හිඟයක් තියෙනවා කියලා කිව්වා ගරු සභාපතිතුමනි කල්පනා කරලා බලන්න මම හිතනවා ඔබතුමාට දරුවෝ ඉන්නවා කියලා මටත් දරුවෝ ඉන්නවා අපේ දරුවෙකුට අසනීපයක් ඇති වුණොත්
අපේ දරුවෙකුට බෙහෙත් ටිකක් නැති වුණොත් මේ රෝහලේ අපිට තාත්තා කෙනෙක් හැටියට මොන වේදනාවක් ඇති වෙනවද? ඊයේ ඒ වෛද්‍යවරයා මට මේ කතාව කියනකොට ලොකු බයක් ඇති වුණා. මේ රටේ අපි ජීවත් වෙන්නේ කොහොමද? තාත්තා කෙනෙක් හැටියට මට මගේ දරුවා අසනීප වෙලා ඒ දරුවට මේ රටේ බෙහෙත් දෙන්න බැරි නම්, ඒ දරුවා වේදනාවෙන් අඬනවා නම්, ඒ දරුවා කිරි ටිකක් ඉල්ලනවා නම්, තාත්තා කෙනෙක් හැටියට මට ඒ දරුවට කිරි ටිකක් දෙන්න බැරි නම්, ගරු සභාපතිතුමනි, අපි මේ රට පත් කරලා තියෙන තන ගැන කල්පනා කරලා බලන්න. දැන් අපේ ඇමතිතුමා කිව්වා එතුමලා වගකීම බාරගන්නේ නැහැ මේ රට පත් කරලා තියෙන තැනට කියලා. හැබැයි ගරු සභාපතිතුමනි, එහෙම කියන්න බෑ. මේ ජනාධිපතිවරයාට අසීමිත බලයක් ලබා දීම සඳහා 20 වැනි සංශෝධනයට අත ඔසවපු සියලු දෙනා වග කියන්නට අවශ්‍යයි ගරු සභාපතිතුමනි. ඇයි එහෙම කියන්නේ? මේ වර්තමාන මුදල් ඇමතිවරයා අලි සබ්‍රි ඇමතිතුමා කියනවා මම කිව්වා IMF එකට යන්න, මම කිව්වා ලෝක බැංකුවට යන්න, මම මාස ගාණක් තිස්සේ කිව්වා, අවුරුද්දක් තිස්සේ කිව්වා, ගියේ නැහැ කියලා. එතකොට ගරු සභාපතිතුමනි කිව්වේ කාටද? කිව්වේ වෙන කාටවත් නෙමෙයි, මේ රටේ වර්තමාන ජනාධිපතිවරයාට. මට මෙන්න මේක දාන්න දෙන්න.
I have also seen several news reports which referred to Sri Lanka's need to go to the IMF and seek support as well as it to be supported with IMF. We don't have a need for it to do that.
දැන් මේ කතා කරන්නේ අජිත් නිවල් කබ්‍රාල් මැතිතුමා. එතුමා මොකද කියන්නේ? එතුමා කියනවා අපි IMF එකට යන්න අවශ්‍ය නැහැ, අපි ලෝක බැංකුවට යන්න අවශ්‍ය නැහැ. එහෙමනම් මොකද්ද ආණ්ඩුවේ තිබුණු වැඩපිළිවෙල? එතුමව මේ රටේ පාර්ලිමේන්තුවට ජාතික ලයිස්තුවෙන් පත් කරලා, මේ රටේ රාජ්‍ය මුදල් ඇමති බවට පත් කරලා, ඊට පස්සේ මහ බැංකුව එතුමට බාර දීලා, එතුමගේ විශ්‍රාම වැටුප 2015 ඉඳන් ඒ නැවත වතාවක් පත් වෙච්ච තනතුර දක්වා ගෙවන්න අවශ්‍ය කරන මාසයකට ලක්ෂ 20ක් මුදල් වෙන් කරපු ආණ්ඩුවක් මේක. එතකොට කබ්‍රාල්ගේ එතුමට අහිමි වෙච්ච විශ්‍රාම වැටුප ලබා ගන්නත්, එතුමට අහිමි වෙච්ච තනතුර ලබා ගන්නත් තමයි මේ අය කටයුතු කරලා තියෙන්නේ. හැබැයි අපේ රටේ මිනිස්සු බඩගින්නේ, අපේ රටේ මිනිස්සු අද වේදනා, අපේ රටේ මිනිස්සු අද පෝලිං වල.
You have only 1 minute.
ගරු සභාපතිතුමනි, එහෙම තියෙනකොට අපේ රටේ මිනිස්සුන්ගෙන් අහනවා ඇයි උද්ඝෝෂණය කරන්නේ කියලා. ගරු සභාපතිතුමනි, අපේ රටේ මිනිස්සු අද උද්ඝෝෂණය කරන්නේ තමුන්ට කණ්ඩ නැති නිසා, තමුන්ගේ දරුවන්ට බේත් නැති නිසා. පාරේ යනකොට තෙල් ටික නැහැ, ගෙදර විදුලිය නැහැ, ගෑස් ටික නැහැ, පාරට බහින් නැතුව මේ මිනිස්සු මොනව කරන්නද? හැබැයි ආණ්ඩුව මොකද කියන්නේ? මේක විපක්ෂයෙන් කරන, විපක්ෂය අරගල කරන වැඩපිළිවෙලක්. විපක්ෂයයි මේ උද්ඝෝෂණය කරන්නේ, මේවා පිටිපස්සේ ඉන්න විපක්ෂය කියලා. අපි විපක්ෂය හැටියට ඔව් අපි මේ රටේ ජනතාවගේ දුක කඳුල වේදනාව අරගෙන පාරට යනවා. හැබැයි අපි යනකොට මේ රටේ ස්වාධීන ජනතාව පාරට බෑලා ඉවරයි. අපේ රටේ ජනතාව විතරක් නෙමෙයි, අපේ රටේ ජීවත් වෙන, අපේ රටට ආදරය කරන විදේශගත ශ්‍රමිකයනුත් අද ලෝකෙ හැමතැනම උද්ඝෝෂණය කරනවා ගරු සභාපතිතුමනි. ඒ විතරක් නෙමෙයි, මේ උද්ඝෝෂණය කරන අයට තර්ජන ගර්ජන කරන්න ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ගරු සභාපතිතුමනි, අපි පොලිසියට හමුදාවට කියනවා ඔබතුමන්ලා ඉන්නේ රජය ආරක්ෂා කරන්න නෙමෙයි, මැති අමුතුවරු ආරක්ෂා කරන්න නෙමෙයි, ඥානක්කව ආරක්ෂා කරන්න නෙමෙයි. මේ රටේ ඔබතුමන්ලට බදු ගෙවන, පඩි ගෙවන මේ රටේ අහිංසක ජනතාව ආරක්ෂා කරන්න. ඒක නිසා එක බැටන් පොල්ලුවක්, එක වෙඩි උණ්ඩයක් අහිංසක සාමකාමී උද්ඝෝෂකයන්ට එල්ල කරන්න එපා කියන එක අපි පැහැදිලිව කියනවා. ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි, මේ හොරකම් කරලා තියෙන හැම ධනස්කන්ධයක්ම, හැම සතයක්ම මේ රටේ මිනිස්සුන්ට අයිති වෙනකන් අපි මේ සටන, මේ අරගලය කරන. එහෙම නැත්නම් මම ප්‍රාර්ථනා කරනවා මේ හොරකම් කරපු සල්ලි අලු දූවිලි වෙලා විනාශ වෙලා යන්න කියන එක මම මේ අවස්ථාවේදී කියනවා.
ස්තුති කරමු මන්ත්‍රීතුමා. ගරු ප්‍රසන්න රණවීර අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 3ක කාලයක් තිබෙනවා.
අපේ ගාමිණී වියන්ගොඩ මන්ත්‍රීතුමාගේ විනාඩි 3ක කාලයක් ගන්න කියලා කිව්වා.
හොඳයි.
ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, අපි බොහොම පැහැදිලිව පිළිගන්නවා අද සමාජයේ විශාල අර්බුදයක මූණ පාලා සිටිනවා රටේ ජනතාව ගෑස්, විදුලිය, ජලය, මේ ආදී බෙහෙත් ප්‍රශ්න පිළිබඳව විශාල ගැටලු රාශියකට මේ රටේ ජනතාව මූණ දීලා සිටින කාලයක්. අපි දන්නවා රජයක් විදියට අපි බොහොම පැහැදිලිව කිව්වා ඒ රටේ ජනතාවගේ අද වර්තමාන ජනාධිපතිතුමා ඒ විරෝධතාවලට මූණ දීලා එතුමා බොහොම පැහැදිලිව ඔක්කොම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් විදියට ජනතාවට හැඟුම්කම් දෙන නායකයෙක් විදියට ඔව් බෑම පැහැදිලිව ඔක්කොම කැබිනට් එක විසිරුවලා ඔව් ප්‍රකාශ කරා මේ රට ඕන ආණ්ඩුවක් අරගෙන බෞතරේ පෙන්නලා ආණ්ඩුවක් අරන් මේ රට කරවන්න කියන එක පිළිබඳව නමුත් අද එක්සත් ජාතික පක්ෂයත් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත් සියලු දෙනා බොරදියේ මාළු බානවා මිසක මේ තත්ත්වයට මේ සැබෑ අර්බුදයට මූණ දීම සඳහා කවුරුත් පෙළ ගැසිලා ඒ සඳහා නායකත්වය දායකත්වය ගන්නෙ නැහැ. බොහොම පැහැදිලිව කියන්න කැමති. ඒ නිසා අපි රටක් විදියට අතිගරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් අපි බෞතර ජනතාව වෙනුවෙන් පිරිණි හිතමින් මේක අපි කියන්නේ මේ රටේ ජනතාව කියන්නේ ජනාධිපතිතුමාටවත් ඇගමතුමාටවත් අයින් වෙන්න කියලා නෙමෙයි. මේක බොහොම පැහැදිලිව කියන්නේ මේ 225ම අයින් වෙන්න ඕනේ කියන තැනට තමයි මේ රටේ ජනතාව පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි බොහොම පැහැදිලි කියනවා ඒක අපේ බෞද්ධ විතර නෙමෙයි එක්සත් ජාතික පක්ෂයත් ජනතා වික්ති පෙරමුණත් ඇතුළු සියලු මන්ත්‍රීවරුන්ට අයින් වෙන්න කියලා කියන්නේ. අපි බොහොම පැහැදිලිව කියනවා බොහොම අපි ඒකට අපි කියන ඕනේ කෙනෙකුට ඇවිල්ලා බෞද්ධරේ පෙන්නලා මේ රට අරගෙන කරවන්න කියලා. නමුත් ඒ තත්ත්වක තුල මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුල අපි නිසියාකාරව මේ ජනතාවගේ ප්‍රශ්න වලට අපි විසඳුම් සොයන්න ඕනේ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල කරන්න ඕනේ. ඒ නිසා අපි ඒකට බොහොම පැහැදිලිව ඉස්ස නමනවා. ඒ නිසා අපි කියනවා සැබෑ අර්බුදයක් තියෙනවා. මේක ඊය පෙරේදා ඇතුණු අර්බුදයක් නෙමෙයි. මේ දන්නවා පාස්කු ප්‍රහාරයත් එක්ක මේ සංචාරක ව්‍යාපාරයේ කඩාවැටීම තුල විතරක් ඩොලර් බිලියන 12.8ක ආදායමක් අපිට අහිමි වෙලා තියෙනවා. ඒ අහිමි වීම තුළ අපේ ඩොලර් සංචිතවල අද අපිට මූණ පාන වෙලා තියෙන්නේ ඩොලර් අර්බුදයකට. මේ ප්‍රශ්න සියල්ලට විසඳුම් සොයන්න නම් අපිට ඩොලර් රෝඩ වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉන්දියාව වේවා අසල්වැසි රටවල් වලින් හෝ වේවා මේනකොට යම් යම් සාහන අරගෙන මේ රටේ ජනතාවට ඒ සාහන සලසන්න සලසුම් කළා තියෙනවා. වගේම අපේ එක්සත් ජාතික පක්ෂ විපක්ෂය ඇතුළු සමහර පාර්ශ්වයන් කියනවා අද ලෝක රාජ්‍ය මූල්‍ය අරමුදලට ගිහිල්ලා IMF එකට ගිහිල්ලා මේ සඳහා විසඳුම් ලබාගෙන මේ රටේ ජනතාව මේ පත්වලා තියෙන අගාධයෙන් අපේ රට ගොඩ ගන්න කියලා. අපි දන්නවා ඒ සඳහා අපි සියලු දෙනාම මේ తాවකාලිකව මේ රට කඩාවැටලා තියෙන තත්ත්වෙන් අපි ගොඩ ගත යුතුයි. ඒ සඳහා ශක්තිය අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තියෙනවා. ඒ නිසා අපි දන්නවා මේ රටක් තියෙන්න ඕන. මේ රටේ බෙල්ල කපලා තැල්ල බඳින්න බෑ. ඒ නිසා තැල්ල බඳින්න නම් මේ බෙල්ලක් තියෙන්න ඕනේ. ඒ නිසා අපි මොන දේශපාලන අරගලයක් කරන්නට ඕ වේවා මේ අපේ මාතෘභූමිය තියෙන්න ඕනේ. මේක සිරියාව ලිබියාව ලෙබනනයේ බවට පත් කරන්න එපා. මේ තුල මේ අද විපක්ෂය කරමින් යන්නේ අද අපේ රට නැවතවරක් 88 89 වලට පත් කරන එක 83 ඒ 71 යුගවල වලට පත් කරන එක. ඒ නිසා අපි ජනතාවට කියනවා මේ
අවසන් කරගන්න
ඕන. මේ විපක්ෂයේ තියෙන පටු දේශපාලන අර්බුද වලට නැතුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල අතිගරු ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් මේ සඳහා අපි විසඳුම් දීලා මේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට කඩිනමින් අපි විසඳුම් ලබා දෙන්න කටයුතු කරනවා කියන එක අපි ප්‍රකාශ කරනවා. අපි දන්නවා අපිට විශ්වාසයක් තියෙනවා. අද විපක්ෂය කියනවා විශ්වාස භංග ගේනවා කියලා. ඒ වගේම දෝෂාභියෝග ගේනවා කියලා. අපි කියනවා 50ක් නැති විපක්ෂයට අපි කියලා පුළුවන් නම් විශ්වාස වගයක් දෝෂාභියෝගයක් ගේන්න අපි ඒ පරාජය කරනවා කියන එක පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. බොහොම පැහැදිලිවම අපි ජනතාව අපේ ආණ්ඩුව කණ්ඩායම තේරුම් ගත යුතුයි. එදා මේ පාර්ලිමේන්තුවේ බලයට ආවේ මහින්ද රාජපක්ෂ කියන ඒ ජනමුල නායකයාගේ නායකත්වයෙන්. ඔව්ව පෙරට දමාගෙන අද ඇවිල්ලා මේ රටේ නොයෙකුත් මතවාද ඉදිරිපත් කරන එක අපි ප්‍රශ්නයක් ගැටලුවක් අපි එතුමාව ආරක්ෂා කරමින් එදා යුද්ධයේ ජයග්‍රහණය කළා වගේ එදා ආර්ථික සංවර්ධනය කළා වගේ නැවතවරක් අපේ රට මේ මාතෘභූමිය නැවතවරක් මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වලින් ජයග්‍රහණය කරන්නට අපි අපකප වෙනවා කියන එක බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. මේ ලැබී තිබෙන කාලය තුළ අපේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩක් නැහැ. මේ පිළිබඳව මූලාශ්‍රයේ මන්ත්‍රීතුමා හවුන්කත් දෙන්න කලින් ගාඩ වෙලා වැලිපුල දීලා අන්තිමල කතා කරන්න එනකොට විනාඩි 2-3ට සීමා කරන්න එපා කියන එක බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි.
සුදීගරු වතුමා